ප්‍රශ්න තියෙනවද?
සර් තෙරුවන් සරණයි, මාව ඇහෙනවද? සර් මාව ඇහෙනවද? සර් මාව ඇහෙනවද?
ආපහු කතා කරන්න බලන්න, මට ඇහුනේ නෑ මොකවත්.
සර් මාව ඇහෙනවද දැන්? සර් මාව ඇහෙනවද දැන්? සර් ඇහෙනවද?
ආ දැන් ඇහෙනවා කියන්න.
සර් අර එදා කතා කරපු තැන උපමාවට සර් හිතගත්තොත් මං ඒක ආයේ කල්පනා කරා. අඳුර කියන කතාව කියන එක යෙදිලම නැහැනේ. ඒ විදිහටම නේ සර් මේ එළිය කියන කතාවත් යෙදිලම නැහැ කියන්නේ. එළිය කියන කතාවත් අදාළම නැහැනේ. එතකොට මේ එළිය කියන කතාවයි අඳුර කියන කතාවයි කාලය කියන කතාවයි මේ සියලුම සටහන් සහ නිමිති මේ කතා මේ පැන නගින්නේ සිද්ධියටනේ අදාළ. තිබ්බ එළිය කියන කතාවක්වත් තිබ්බ අඳුර කියන කතාවක්වත් තිබිලා ඒ කියන්නේ අදාළම නැහැ. සිද්ධියටනේ මේක අදාළ. හැබැයි එහෙම වුණොත් සිද්ධියක් වුණා කියන සිදුවීම කියන සටහනත් වුණා කියන එක කියන්න සුදුසුද කියලා එනවනේ. එතකොට සිදුවීම කියලා වුණා නම් උනේ අඳුර වැටීමක්වත් එළිය වැටීමක්වත් කාලය පැනවීමක් නෙමෙයිනේ. එතකොට සර් ඒ හිතපු විදිහටම ප්‍රායෝගිකත්වයට හිත තිබ්බොත් හිතීම කියලා අජ්ජත්ත සටහනක් තියෙනව නේද? සමාධිය කියලා අජ්ජත්ත සටහනක් තියෙනව නේද කියලා අහන ප්‍රශ්නය ක්වෙස්චන් වෙනව ඇතුලෙන්. මේ තිබ්බ රූපෙම නේද පේන්නේ කියලා ඇහුව ප්‍රශ්නේ වගේමයි. එතකොට හිතීම කියලා සටහනක් තිබ්බ නේද කියද්දි එතකොට අජ්ජත්ත කියන කතාවක්වත් අජ්ජත්ත සටහන කියන කතාවක් තිබිලම නෙමේ. මේක සිදුවීමට ගේන්නයි ඒ විදිහට ප්‍රශ්න කරන්නේ. එහෙම වුණොත් සර් සිදුවීමක් වුණා කියන කීම සුදුසුද කියලා වෙන්නේ සිද්ධවීමක් වුණා නම් උනේ මේ ignorance නොදැනුවත්කමේ යෙදීම තමයි සිදුවීම. එහෙම වුණොත් එතනදී 360 ම දැක්කොත් අජ්ජත්ත කියන කතාව කියන එක අදාළම නැහැ. බහිද්ද කියන කතාවත් අදාළවම නැහැ. සිද්ධවීම කියන එකත් යෙදෙන් ඒ කියන්නේ අදාළම නැති බවකින් සමස්ත නිමිති නොපිහිටන බවකින් වීමක් වුණා නම් නොදැනුවත්කමේ යෙදීම තමයි වෙන්නේ. එතකොට කිසිඳු නිමිත්තක් ඉතුරු නොවේ. මෝඩකමම දකිනවා වගේ නොදැනුවත්කමම තමයි 360 දැක්කොත් වෙන්නේ වගේ හිතෙනවා සර්. මට එහෙම තමයි හිතෙන්නේ. ඒ හිතේම වැරදි කියලා හිතෙන්නේ නැහැ. සර් තෙරුවන් සරණයි. ඇහුණද දන්නෙත් නැහැ.
ඔව් මේ ඇහුණා. දැන් ඒක සිදුවීම කියන එකේ දැන් තියනවද නැත්නම් අජත්ත බහිද්ද කියන්නේ පිට දෙයක් තියනවා කියන එක යෙදෙන්නේ නැත්නම් ඇතුලේ අජත්ත කියන කතාවත් කියදෙන්නේ නැත්නම් දැන් සිදුවීම කියන්නේ මොකක්ද?
සිදුවීමක් කියන එකක් කතා එහෙම හේකුත් තියෙදෙන්නේ නැහැ. සිදුවීම තමයි මෝඩ, ඒ කියන්නේ මෝඩකම යෙදීම.
ඒක තමයි දැන්.
ඉස්සරහත් එකක් වගේ. එතකොට සමස්තම
යෙදීම කියලා කතා කරන්න පුළුවන්ද? ඒ කියන්නේ
එහෙමත් බැහැ. ඉතින් දැන් මේක කියා ගන්නත් ඕනනේ.
ඒක තමයි. දැන් අපිට කියා ගන්න ඕන මොනවා හරි වෙනවනන්නේ. දැන් මොනවා හරි වෙනවා කියන කතාව තියෙනවා කියන එක. දැන් ඒක විස්තර කරන්න ගියාම තමයි දැන් අපි හිතමු පේනවා කියන්නේ මොකක්ද කියලා විස්තර කරන්න ගියාම එක්ක පේන දේ ගැන කියන්න ඕන. නැත්නම් පේන පැත්ත ගැන මගේ ඇහැ ගැන කියන්න ඕන. ඒ දෙකම අදාළ නැත්නම් ඒ විස්තර කිරීම ආවේ නැත්නම් දැන් පෙනීම කියන්නේ මොකක්ද කියන්න පුළුවන්.
එහෙම හේකුත් අදාළම නෑ සර්. ඒකත් මොඩකමට හිතාගත්තා වගේ එකක් තමයි කියන්න තියෙන්නේ දැනට.
හරි, දැන් අදාළම නැත්නම් කතාවක් කියයිද?
ඒකම ඔය
කියලා කතා කරන්න පුළුවන්ද?
ප්‍රායෝගිකත්වයේ ඔය සිදුවීම කියලා කතා කරද්දී ඔය තුනම අදාළම නැති බවකින් නොයේදේ වගේ එකක්. දන්නේ මං කියන්නේ ඔය තුනක්ම කතාවක් අදාළම නෑ. ඒ උනාට දැන් ප්‍රායෝගිකත්වෙදී මේ මත්තු වෙනව යට යනවා වගේ එකක්නේ. රිවර්ට් බැක් වෙනවනේ. එතකොට ඒ එතන සිදුවීමක් වුණා කියන එක නෙමෙයි මෝඩකමට මේක වෙනව වගේ එකක්. හැබැයි අපි දන්නවා ප්‍රායෝගිකත්වයේදී අපි දන්නවා මේක උනාට මේ දැන් මෙහෙම මත් කියන්නේ මේ මතුවීමක් උනාට මේක යෙදිලම නැහැ, අදාළම නැහැ කියලා. හැබැයි වෙනවා. වෙන්නේ නැත්ති නෑ ප්‍රායෝගිකත්වයේදී.
නෑ, ඒක තමයි. දැන් අපි ඕක ගැන මතක් කරලානේ කියන්න හදන්නේ.
එහෙමයි.
දැන් අපි දැන් කතා කරන්නේ පෙනීම කියන සිද්ධිය මතක් කරලා, ඇසීම කියන සිද්ධිය මතක් කරලා. දැන් මේකෙදි ශබ්ද තියෙන්නත් බෑ, කන තියෙන්නත් බෑ. එහෙනම් ඇසීම මොකද්ද කියලා ඔය සිතීමක් නේ කරන්නේ.
එහෙමයි.
හරි.
එහෙමයි.
දැන් අපිට ඔය කතා ටික ඉන්නේ මේ දැන් සිද්ධියක් තියෙන හින්දානේ. දැන් බලන්න, දැන් ඔක අනිත් පැත්ත බලන්නකො. තද නින්දෙදි කතාවක් තියනවාද?
අදාළම නැහැ.
අපිට පෙනීම කියලාවත් නොපෙනීම කියලාවත් කතාවක් තියනවාද?
අදාළම නැහැ.
අදාළම නැහැ. දැන් එතන සිද්ධිය මොකද්ද කියලා කතාවක් තියනවාද?
ඒකත් අදාළම නැහැ. ප්‍රශ්නෙත් වැරදි.
අන්න හරි. දැන් අපි ඕක කතා කරන්නේ ඇසීම හරි පෙනීම හරි බාර ගත්තු නිසා දැන් මේක වෙන්න බැරි හැටි කතා කරන්නේ.
එහෙමයි.
ඒ කියන්නේ ඇසීමේ ශබ්ද තියෙන්න ඕන, කන තියෙන්න ඕන, ඇසීම තියෙන්න. එතකොට ශබ්ද තියෙන්න බෑ කියනවා, කන තියෙන්න බෑ
කියනවා.
ඔව්, ඇසීම මොකද්ද කියලා ඊළඟට කියන්න හදනවා. එතකොට කියා ගන්න බෑ නේද?
එහෙමයි.
එතකොට ඔය මුළු කතාවම යෙදුනේ ඇසීම කියන එක බාරගත්තු නිසා නේද?
එහෙමයි.
දැන් අපි ඇසීම කියන එක බාර අරගෙන ඒක නෑ කියන්න තමයි දැන් හදන්නේ.
එහෙමයි.
තර්කෙන් ගේනවා මේක මේ කියන්න බෑයි කියලා. දැන් ඇසීම කියන එක බාර අරගෙන ඒක බොරුයි කියන්න හදන එක නේද ඔය මේ කරන්න හදන්නේ? දැන් දෙයක් තියෙනවා ඒක නැහැයි කියන්න නේද දැන් මේ විස්තර කරන්න හදන්නේ?
ඔව් සර්, විස්තර කරන්න හදන්නේ. එහෙම වුණාට යෙදෙන යෙදීමේදී මේ එකක්වත් අදාළත්වයක් නැහැ කියලා පේනවනේ.
අන්න ඒක තමයි. දැන් අපි අදාළත්වයක් නැහැ කියන්න එන්නේ මේ කරන වැඩේ මොකද්ද බලන්න. සද්දේ කියන එක යෙදෙන්න බෑ කියනවා. අන කියන එක යෙදෙන්න බෑ කියනවා. ඒ හින්දා ඇසීම කියන එකත් යෙදෙන්න බෑ කියනවා. ඒ කියන්නේ අනයි සද්දේ තිබුණොත් විතරනේ ඇහෙන්නේ. ඒක හරි. හරි. අනයි සද්දේ නැතුව ඇසීමක් ගැන කතා කරන්න බෑ. හැබැයි ඇසීම කියන්නේ අනත් නෙමෙයි සද්දෙත් නෙවෙයි. නේද? ඒ හින්දා අපි දැන් ඇසීම කියන එක වෙන්න බෑ කියන්න හදනවා. එතකොට ඇසීම වෙන්න බෑ කියන්නේ ඇසීමම නේද?
ඇසීම වෙන්න බෑ කියන්නේ ඒ නිමිත්ත එක්කමයි ඒ කතා කරන්නේ.
අන්න හරි. ඒ කියන්නේ නැති බව කියනකොට ඒකෙන් ඒක පැනවිලා ඉවරයි. හරි. ඕක ගැන කතා කරන්න බෑ කියන්නේ ඒක ගැන කතා කරලා ඉවරනේ. නේද? එතකොට දැන් බලන්න ඔන්න ඕකයි අපි දැන් මතක් කරගෙන බලන එකේ වෙනස
තියෙන්නේ. එතකොට මේක කරන්න යද්දි වෙන්නේ මේක. බලෙන් මං කරන්න ගියොත් හිත තියෙනවා කියලා හැම තිස්සෙම අර දෙවන හිතකට යනවා කියලා සර් කතා කරන්නේ මම මෙතන.
එතකොට ඔන්න ඕක තමයි ආපහු වෑයම් කිරීමකට යනවා කියන්නේ. ඒ කියන්නේ අපි තියනවා කියන එක නෑ කියන්න හදන. තියනවා කියන එක නෑ කියන්න හදන. හරි? දැන් අපිට හිතෙන්නේ නෑ නෑ ඔක වෙලා නැහෙනි කියන එක තමයි එන්න හදන. ඒ එතන තියනව නේද? ඒ කියන්නේ වෙන්න ඕන මේකයි නොවීම. ඒ කියන්නේ මේ ඇසීම කියන එක වෙන්න බෑ කියන මතේ ඉඳන් තමයි ඔය බැලීම කරන්නේ. ඒ කියන්නේ ඇසීම කියන එක තියනවා ඒ වුණාට ඔක විය නොහැක්කක් කියලා කියන්න හදනවා. දැන් ඔන්න ඔය දේ ඔය කතාවම කියන්නේ අපේ ආපහු ඇසීම ගැන නේද කතා කරන්නේ. ඒ කියන්නේ
ඔව් එහෙමයි තේරෙනවා.
ඔව් ඔව් කියනවා හැකි කියන තැන තුල සිද්ධිය පනෝගෙන.
එහෙමයි තේරෙනවා.
හරි. ඔව්. එතකොට මේ දැන් ඊතර වීම කියනකොට මේ කතාවක්ම යෙදෙන්න බෑනේ. අර මං කිව්වේ දැන් තෙල් අනිත්‍යයි කියනකොට තෙල් ලැබෙන්නේ නැහැ කියන එක කියන්නේ ඊතර වීම නෙවෙයි. දැන් දැල්ලට තෙල් ටික වැය වෙලා හින්දා තෙල් ලැබෙන්නේ නැහැ නේ කතාව ඇත්ත තමයි. ඒ වුණාට ලැබෙන්නේ නැති බව කතා කරපු තෙල් ටික තියෙනවනේ. ඒක තමයි රාජ්‍යත්ව සටහන තියාගෙන තමයි අපි ඔක ලැබෙන්නේ නැහැ කියලා කියන්නේ. එතකොට දැන් ඇසීම පිය නොහැක්කක් කියනකොට ඒකෙත් අජ්ජත්ත ඒ කියන්නේ කතාවක් යෙදිලානේ. දැන් කතාව යෙදුන් නැත්නම් ඇසීම කියලා ලැබීමක්ම වෙන්න බෑනේ. ඒ කියන්නේ ලැබීමක් උනේ නැත්නම් කොහමද කතා කරන්නේ? ඒක අර මිරිඟු ජලයේ පීනන්නේ කොහමද? ඒක හොයන්න ඕක බොරුවක් කියලාවත් කියන්න විදිහක් තියනවා. ඒ අර්ථේ එනකොට අනේ ඒ එතනින් ගන්න අදහසක් ඒ කියන්නේ ඊතර වුණා නම් විස්තරයක් එන්න බෑ. හරි. ඊතර වුණා නම් විස්තරයක් කියෙදෙන්න බෑ. එතකොට අපි තාම දැන් අපිට මේක වෙනවනේ. ඇහෙනවා කියන එක වෙනවනේ. දැන් අහගෙනනේ ඉන්නේ. එතකොට මොකද්ද මේ ඇසීම කියනකොට කෙසේද ඇසීම කෙසේද ඇසීම දැන් කෙසේද ඇසීම කියන එකයි ඇහෙනවා කියන එකයි දෙකක්. ඒ කියන්නේ වතුරේ බල්ලා විය නොහැක්කක් කියන එකයි දැන් වතුර බැලලා විය නොහැක්කක් කියනකොට ඒක ඇත්ත. ඒ විය නොහැක්ක ඇත්ත. ඇත්ත වුණාට ඒ විය නොහැක්කක් කියලා කතාවක් තිබුණා කියන්නේ මේ වතුරේ බැලලා කියන එක පිළිගත්තා කියන එක.
ඒ දෙකේ වෙනසක් තියෙනවා සර්, පැහැදිලිව. අතන වෙන විදිහ, වෙන විදිහ දකින්නවා. කෙසේද කියද්දි වෙන්නේ මෙහි හින්දානේ කියලා දන්නවා.
ඔව්. එතකොට අපි දැන් මේක විය නොහැක්කක් කියලා ඒක ගැන කතා කරනවා කියන්නේම අපිට පේන්නේ ඒකට අහු වෙලා කියලා. ඒ කියන්නේ ඕක දැන් දහමට ගැලපෙනවනේ. අහුත්වා සම්භූතං හුත්වා නෑ භවිස්සති. අතයි අංකෙන්ති සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන්නේ අපි ඒ හටගන්න ධර්මතාවය දිහා බලාගෙන ඒක වියනහක්ක් කියලා කියනවා. හරි. දැන් ඔන්න ඔතන, ඔව් ඔතන දැන් අපට හිතෙන්නේ ඒ කියන්නේ ඒක තමයි ධර්මතාවය. හරි. ධර්මතාවයට හරි. හැබැයි අපි අපිට දැන් ධර්මය කියලා එකකට ගලපන්න ධර්මය කියලා නිමිත්තක් තියෙනවා. තේරෙනවද? මේක වෙනවා ඒ වුණාට විය නොහැක්ක.
තේරෙනවා. එතනට දැනුමට ගලපීලා යන්නේ. ඒ කියන්නේ ඥානෙට කලින් දැනුම ඉස්සර වෙනවා එතනත්.
ඔව්. එතකොට ඒ අනවතන තමයි ධර්මය අල්ලගත්තා කියන්නේ. ඒ කියන්නේ දැන් දහම නිමිත්තක් කරගෙන ඒකට ගැලපෙනවනේ. හරිනේ. දැන් ඕක පටිච්ච සමුප්පන්න බව හරි මොකක් හරි පංච උපාදානස්කන්ධය කියලා හරි. දැන් ඔතන අනිත් පැත්තට අහන්න මේ දැන් ඕක විය නොහැක්ක කියලා දැන ගැනීම තුල මම යෙදෙනවද නැද්ද? යෙදෙනවනේ.
එහෙම හිතන්න ගියොත් යදෙනවා අනිවාර්යෙන්.
ඒක තමයි. ඒක දැන් අර
දෙවන හිතකට යනවන්නේ.
ඔව්. ඒ බව මම දැනගෙනනේ.
ඔව්. හැබැයි ඒ දෝෂෙත් පේනවා.
ඒක ඇත්ත. ඒක යන කරුණත් ඇත්ත. දහමේ අරද්දකුත් නෙමෙයි. හැබැයි ওই බව දැනගත්තු මම ඉන්නවා. ඒ කියන්නේ සක්කාය කියන එක එහෙමම තියෙනවා. හරි. ඒකයි මේක අර දැන් අපි කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා කියන්නේ. දැන් අපි දැන් කොච්චර නෑ කිව්වත් ඔය කරන්න යන්නේ ආපහු. ඒ කියන්නේ වෑයම් කිරීම තියෙනවා. ඒකෙදි දැන් ඕකේ එතකොට මේක විය නොහැක්ක කියලා ඒවා දකිනකොට ඕක මේ වෙන්නේ නැතුව ඉන්න පැත්තකට යනවා. ඒක අත්දකින්නත් පුළුවන් වෙනවා. හැබැයි ඒ අත්දකින්නේ කවුද කියන එක එහෙමම යෙදෙනවා. නැති බව දන්න මම ඉන්නවා. මම මේක විය නොහැක්කක් කියන කතාවේ යෙදিলা. දැන් අපිට හිතෙනවා ඔය වෙන බවනේ දැන් දුක කියන්නේ. දැන් සංඛාර වෙන බව දුකයි. සකස් වෙනවනේ. එතකොට ඇයි දුක සකස් වෙන්න බැරි හින්දා දුකයි. හරි. එතකොට අපි හිතනවා දැන් අර ඒ සකස් වෙන බව දුකයි කියලා දැක්කේ සකස් නොවන බව දන්නේ නැහැ. එතකොට ඔන්න ඔය දැන් ඒ බව දැන් ඥාන හතර යෙදෙනවා. අපිට විස්තර කරන්න පුළුවන් දැන් සකස් වෙන බවයි දුක ඔබ කියනවා එක්ක. ආ කියනවා එක්ක තමයි මේ නිරෝධය. නිරෝධය හින්දා තමයි සකස් වෙන බව කියන්නේ මාර්ගය කියලා අපි මේ ලස්සනට ගැලපෙනවනේ. අපේ ආපහු බලන්න ඔය ගැලපීමක් තියනවා නේද? ආපහු අර ඒ කියන්නේ දහම කියන එක දෙයක් කරලා ඒක අජ්ජත්ය කරලා ඒකට ගැළපීමක් එක පැත්තක. ඊළඟට දැන් මේ මේ තව විදිහට කිව්වොත් දුක ආපහු අත්දකින්න මම ඉන්නවා. يعني දුක දැනගත්තු මම ඉන්නවා. නැත් දුක් විඳිනවා කියන එක නෙමෙයි. දුක දැනගත්තා. එහෙම නැත්නම් ඥාණය තියෙන මම. ඒක ඒක වචන වලින් මානව වචන නෙමෙයි මේ කියන්න හදන අදහස තේරෙනවා ඇති. දැන් දුක කියන්නේ දැනගන්න එකක්ද ඥානයක්ද? දුකේ ඥානං වෙන්න ඕනේ නේද?
ඥානයක් දැන ගැනීම කියන විස්තර වෙනවා නම් ආයෙත් නිමිති සටහන්නේ යෙදිලානේ.
අන්න හරි. අපිට මේ නිසා ඕක දුකයි කිව්වොත් ඒක ඥානයක්ද නැත්නම් අපේ තර්කෙන් අපි දැනගත්ත දෙයක්ද?
දැනගත්ත දෙයක්.
අපිට ගැලපුණා නේද?
අපිට
ගැලපුණා නේ.
එහෙමයි.
එතකොට කොണ്ട ඥාන කියන එක අපිට දැන් හිතාගන්න පුළුවන්. එනවා හිතා ඒක තමයි සංකාර දුක්කේ. ඕක නිරෝධ ධර්ම. දැන් ඔන්න දැන් මේවා අපිට වැටහෙනවා කියලා. ඒ දහම ගැලපෙනවනේ. දැන් ආපහු මේක මට යමක් ලැබුණා. ඔන්න අය සිද්ධිය මෙහෙමයි. දැන් ඔය දැන් දුක්ඛේ ඥානං කෙවණං ඥානං කියන්නේ පජානාති මක්කමක් නිසා දැනගන්න පුළුවන් එකක් වෙන්න බෑනේ. දැනගත්තා නම් ආපහු විඥානේ නේ. තේරුණා. දැනුවත් වුණා කියන්නේ ඒකට නිවිඥානය කියලා කියන්නේ. ඒකට ඒ දැන ගැනීම කියන එක එක සංකාර දැන් අපේ ධර්මතාවයට අනුව සකස් වී. එතකොට දැන් ඔන්න ඒ කියන්නේ ඔතනින් එහාට දැන් ඔක කියන්න තියෙන්නේ ඉතින් කතා කරන්න බෑ. කතා කළොත් ඒ ඒ ඒකට යෙදිලා ඒ සංකාරයට අහුවෙලා නැත්තම් ඒ කතා කරනකොට ලෝකේ දැන් ඔතන කතා කළොත් අඥාන බව. දැන් මේකෙන් කියන්නේ මේ කතා කරන්න බෑ සාකච්ඡා කරන්න බෑ කියන එක නෙවෙයි. අපි කතා කරා කියන්නේ යමක් ලැබුණා ඒ නිමිත්තක් අහුණා ඒක වචනෙට පෙරළුවනේ. එතකොට මේ දුක කියන එක වැටහුණා නම් දුක කියන එක වැටහුණා නම් ඒක දැනගත්තා මිසක් පජානාති කියන්න පුළුවන්ද කියන එක. එතකොට පජානාති කියන්නේ ඒක ඒක අර ඥාණය කියන එකනේ. එතකොට දැන් ඥාණය මේ වගේ කියලා කියන්න බැරි කම නෙවෙයි. ඒක හරියට අපි අර දැන් මිරිඟුවෙන් දැක්කනා. මිරිඟුවෙන් දැක්කනා. මේ කිසිම කතාවක් දෙන්නේ නැනේ. කිස් බව කියන එක. හැබැයි අපි මොනවා හරි කිව්වොත් එහෙම කියන්න පුළුවන්. ඔන්න ඕක නොයදෙන බවට තමයි මිරිඟුව කියන්නේ කියලා.
එහෙමයි.
හරි. හැබැයි ඒ දන්න ඒව නොයදෙන බව මිරිඟුව නෙවෙයි. ස්පව නෙවෙයි. මිරිඟුව කියන්න ගියොත් මොනවා හරි කිව්වොත් ඕක නොයදෙන බව කියලා තමයි වචනින් කියන්න
වෙන්නේ.
හරි.
ඔව්.
ඔව්. හැබැයි ස්පව කියන එක විස්තර ඒ කියන්නේ අපිට මේ දහමේ වරදින තැන පෙන්නනවා මිසක් සත්‍ය මොකද්ද කියලා පෙන්වන්න බෑ. දැන් චතුරාර්ය සත්‍ය කියන්නේ සත්‍ය කියන එක ඒක ඒකෙන්ම දැක්මක් වගේනේ. ඒක ඒකෙන්ම දැක්ම කියනකොට ඒක කියලා කතාවක් නැති වෙනවනේ, ඉතර වෙනවනේ. එතකොට අපි දන්න දැන් දුක පිරිසිඳ දකින්න කියනකොට ඒක මේකයි කියලා විස්තරයක් එනවා. එතනම ප්‍රශ්නයක් තියෙනවනේ. හැබැයි දැන් නොදන්න කෙනෙකුට කියන්න වෙන්නේ ඔන්න ඔයාට මේක ලැබුණ බව තමයි දුක. ඒ වුණාට දුක කියන එක අත්දකින්න එකක් නෙවෙයි. හරි.
ඒක නෙවෙයි.
ඔව් මට ලැබෙන එකක් වෙන්න බෑනේ. එහෙම වුණා නම් ඒක ඥානයක් නෙමෙයි.
ඔව් එතන ඉක්ම වෙනවා. ඒක දකින්න වගේ.
ඔව් දැන් අපිට හිතෙනවා ඔන්න සංඛාර දුක්ඛේ. හරි. සංඛාර දුක්ඛේ වැටහුණා නම් එතනම ඒක කියන්න තියෙන්නේ වැටහිලා නැහැ කියල. ඒ කියන්නේ ඒක ඥානය නෙවෙයි කියලා නේද කියන්න තියෙන්නේ.
ඔව් සර් කියන කන මට තේරෙනවා.
එලින්ද? ඔව් එතකොට මේ ඒකේ මේ වෙන කතාවක් යෙදෙන්නේ නැහැ. එතකොට ඒ ඥානය කියන එකේ කතාවක් නැහැ. හැබැයි දැන් අපිට වැරදුනා නම් වැරද්ද තමයි කතා කරන්න පුළුවන්. ඕකට නෙමෙයි මේ ඊතර වීම කියන්නේ කියලා කියන අන්න එක තමයි දැන් කල්යාණ මිත්‍රයා යොතන. හරි. ඒ කල්යාණ මිත්‍ර භාවයේ කියන්නේ එයා ඒ කියන්නේ දැන් ඒ අර්ථය දැක්කනම් බුදුහාමුදුරන්ගේ අර්ථය දැක්කනම් ඒක ඒකයි කියලා ඒක නොවන එක ඕක නෙවෙයි කියලා කියන්න පුළුවන්. හැබැයි මේක මේකයි කියලා කියන්න බෑ. හරි. ඒ කියන්නේ දුක දුකයි කියලා පෙන්නන්න පුළුවන් නම් පෙන්නන්න යමක් ලැබී. එතකොට මේ අව දුක්ඛේ ඥානං කියන එකයි විස්තරේ කියන එකයි දෙකක්නේ. ඒක දැන් මෙහෙමයි. ඕක දැන් අපිට ඕන දැන් මේක මොකද්ද කියලා තේරුම් ගන්න ඕන. ඕන එතන දැන් මේකේ ඇත්තටම අවබෝධ වෙන්නේ තේරුම් ගන්න බැරි දෙයක්. ඒ කියන්නේ තේරුම් ගත්තනම් අඥානකම. මොනවා හරි යමක් වුණා නම් අඥානකම. ඒ කියන්නේ දැන් ඉස්සෙල්ලා අර උපමාවේ හිතන්න දැන් අඳුර කියන එක අත්දකින්න පුළුවන් දෙයක්ද? ආ දැන් අඳුරෙම ඉන්නකොට අඳුර කියන එක විස්තර කරන්න පුළුවන්ද?
විස්තර කරන්න බැහැ. අදාළම නැහැ නේද?
ලැබිලා නැහැ නේද?
ගෝචර නැහැ.
ගෝචර නැහැ. එතකොට දැන් අඳුර ගැන දැනගත්තේ කොයි වෙලාවෙද? එළිය වැටෙනකොටනේ.
එහෙමයි.
එළිය වැටෙනකොට අඳුර ගෝචරද?
එළිය වැටෙනකොට අඳුර ගෝචරත් නැහැ. අදාළම නැහැ. එළියත් ගෝචර නැහැ.
නෑ නෑ. ඒක තමයි. එළිය වැටෙනකොට අඳුර ගෝචරද? එළිය තියෙන වෙලාවේ අඳුර ගෝචරද?
ගෝචර නැහැ.
ගෝචර නැහැ. එළිය වැටෙන්න කලින් ගෝචර වෙලත් නැහැ.
එහෙමයි.
එළිය වැටුණාම ගෝචර වෙලක් නැහැ.
එහෙමයි.
අහු වෙලාම නැහැ.
එහෙමයි.
දැන් අඳුර මොන වගේද කියලා කතාවක් කියෙදෙන්න පුළුවන්ද ගෝචර වෙලාම නැත්තම්?
ඒකේ කතා කරන්න බෑ අගෝචරයි.
අන්න හරි. එතකොට අර නින්දෙදි පෙනීම නැත්තේ මෙන්න මේ වගේ කියලා අපි දැන් කියන්න යනවා. නින්දෙදි පෙනීම තිබිලා නැහැ. මොන වගේ පෙනීමක්ද? මෙන්න මේ වගේ පෙනීමක් කියලා අපි දන්නවා. තේරෙනවද?
එහෙමයි. එතකොට සංඛාර දුක්ඛයත් මෙහෙමයි මෙහෙම යෙදිලම නෑ යෙදෙන්න බෑ කියන විස්තරෙත් එහෙ ඔය කතාවමනේ මං කරන මේ කතාව.
ඔව් ඒ කියන්නේ අපි දුක ගැන අදහසක් තියාගෙන තමයි සංඛාර දුක්ඛේ මෙහෙමයි කියන්නේ. පුද්ගලයාට ලැබෙන එක නෙමෙයි මෙන්න මේ සකස් වෙන බවයි. ඒක හරියට නිදාගෙන ඉද්දි පෙනීම ලැබෙන්නේ නැත්නම් මෙන්න මෙහෙමයි කියලා පෙනීම ගැන විස්තර කරනවා. පෙනීම ලැබෙන්නේ නැති හැටි ගැන විස්තර කරනවා. තේරෙනවද?
ඕක තමයි
ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ ඇත්තෙත් නැත්තේ නෑ කියන්න යනවනේ අපි.
ඔව් නොයේදේ නොයේ නොන්නේ නොයේ කියන මට්ටමින් වගේ.
ඔව් ඔව් දැන් ඔන්න ඔහොම හරි. ඕක තමයි අර දැන් චතුස්කෝටිකේ අමාරුම පැත්ත. දැන් අඳුරයි එළියයි එකට ලැබෙන හින්දා මේ දෙක වෙන්නම බෑනි.
එකට ලැබෙන කතාවක්වත් මොකුත් අදාළ නැන්නේ. සෑහෙන්න
කියලා විස්තර කරනවා නම් පේන්නේ මෝඩකමම නේද? සද නින්දේදී වං හිතියේ මෙහෙමයි එතන පෙනීමක් නැහැ. දෙනීම නැහැ කියන්නත් බැහැ.
ඈ මට ඒක තේරෙනවා. ඒක තේරෙනවා.
ඒකේ මං මේ අදහස ගන්න කියන්නේ දැන් අපි හිතනවා දැන් ඔය වෙන්න බැරි දෙයක් වුණා කියන එකනේ මෙතන ප්‍රශ්නේ. ඒ කතාව හරි. හරි. වියනොහැක්කක් වෙන. දැන් ඇසීම කියලා වියනොහැක්කක් වෙනවා. හැබැයි බලන්න ඔය කතාව කියන්නේ අපි ඇසීම දිහා බලාගෙන. හරි. ඒ කියන්නේ වියනොහැක්ක මොකද්ද කියලා දැනගෙනයි මේක වෙන්න බෑ කියන්නේ. ඔන්න ඕක දැන් ඔක හරි සියු. හැබැයි අපිට ඔක දැන් කරන්නේ කොහොමද කියලා ඊළඟට ප්‍රශ්නේ නෑ. ඒ ඇහෙනවා. හරි. ඇහෙනවා කියන එක වෙන්නත්. ඔන්න ඕකයි ඔතන අපිට අර දැන් අපි සියුම්ම ඔක විය නොහැක්කක් කියන්නේ ඇසීම කියලා සිද්ධියක් වෙන්නම බෑ. අදාළම නෑ. අපේ අදාළම නැහැ කියනකොට අදාළම නැත්තේ මොන වගේ දෙයක්ද කියන එක කොහේ හරි හිතේ කොනක තියෙනවනะ. ඒක ඊතර වීම වෙන්න බෑනේ. එතකොට ඇසීම මෙන්න මේ වගේ දෙයක් ඒක වෙන්න බෑ කියන එක තමයි කොහෙන් හරි කරකිලා යන්නේ. දැන් මෙන්න මේ
සර් කියන කතාව තේරෙනවා මට. ඒකට අහුවෙනවා කියලා දැන් මේක විස්තර කරන්න ගියොත්. හැබැයි සර් අර උපමාවට හිත තියලා සමස්තෙම එකම තැනින් දැක්කොත් ඔය සිද්ධිය කියන කතාවවත් ඔය සියලු ඒවට කිසිම නිමිත්තක් තේරෙන්නේ නැහැ. මම ඉන්නවා කියන එකක් නෙමෙයි. මං කියන්නේ හැමෙහෙකුත් තේරෙනවනේ. ඒ උනත් වෙනවා. ඒ උනත් තේරෙනවා. එතකොට මේක හිතලා කරන්නත් බෑ. හැබැයි හිතන් නැතුව හිටියොත් ගහගෙනම ගිහින් ඉවරයිනේ සර්. හිතන්නේ නැතුව හිටියොත් අපි සම්පූර්ණ අනිත් පැත්තේනේ. එතකොට උත්සාහයක් දරලා 360 හිත ගත්තොත් කතාවක්ම නෑ කියලා කියන තැන පේනම හැබැයි ඒත් වෙනවා.
ඔන්න ඒත් තියනවා. අන්න හරි. දැන් මේ සිත්ය වෙනවනේ. අපි දකින්නවා කියන එක වෙනවා එහෙනවා කියන එක වෙනවා නේද? ditta sutta mota vinyata වෙනවා. හැබැයි ඒ b නේ ඥානය යෙදෙනවා නම් දැන් අපිට මේක දැන් වෙනවා කියන කතාවකට යන්නත් බැහැ. වීම විය නොහැකි කියන කතාවට යන්නත් බැහැ. ඒ අපිට ඉතින් කතා කරන්න වෙන්නේ මට්ටමේ. හරි. මොනවා හරි කතා කළොත් ඕක විඳිනව හැකේ කියලා තමයි කියන්නේ. මම කියේ අර මීටින් ගුවක විස්තර කරන්න ගියාම කවුරු හරි මොකක් හරි කිව්වොත් ඔන්න ඕක විඳිනව හැක්කට තමයි මීටින් ගුව කියන්නේ කියලා තමයි කියන්නේ. හැබැයි ඒක ඒ එකම වචනෙන් දෙපැත්තකට යන්න පුළුවන්කමක් තියෙන. එතනයි ඒක පරිස්සම් වෙන්න ඕන. ඒකට මේ දකින්නවා කියන එක ඒකත් එක දැන් ඔය ඒකයි කියන්නේ දැන් අර අර ලෝකයේ ඉහළම තැනට ගියා අය. දැන් අරූපාවචර ඒ පැත්තට ගියා අය. ඒගොල්ලෝ කියන කතාවෙයි රහතන් වහන්සේ කියන කතාවෙයි කිසිම වෙනසක් නැහැ. වචන ටික එකමයි. ඒ විමුක්තිය අත්දකින්න කෙනයි
වෙනසක්
ඥානය පැත්තෙන් කියන කොටයි කියන්න වෙන්නේ එකම වචන ටික.
වෙනසක් තියෙනවද?
ඒක ඉතින් ඒකත් එක්ක තමයි ඉතින් අර තව තව දහම අහන්න ඒකට යොමු වෙන්න. යොමු වෙන්න කියන්නේ ඔව් ඇහෙන දෙයට යොමු වෙලා, ඒ කියන්නේ කල්යාණ මිත්‍රයාට යොමු වෙලා ඒකත් එක්ක විමසීමේ යෙදීම කියන එක විතරයි අනුගත වෙනවා කියන්නේ.
හරි සර්.
ඔව් ඒක ඉතින් මේ අපි තව තව ඒක කරන එක හොඳයි නේද?
ඔව් සර්.
දැන් ඒකට මේක හරිද වැරදිද කියන එක නෙවෙයි.
එහෙමයි.
දැන් අපිට හැමතිස්සෙම එනවා ප්‍රශ්නයක්, මේක හරිද වැරදිද, මේක අපි අනගත වුණාද නැද්ද කියන ප්‍රශ්නේ Taman තුල තියෙනවනේ.
එහෙමයි.
ඔව්. ඒ කතාව එන්නේ නැහැ අනුගත වෙනකොට. ඒ හින්දා අපි තව තව ඒවට අදාළ ඉතින් ඒ දහම් සූත්‍ර දේශනා ඒවා විමසගෙන යනකොට ඒක වෙනවා. හරි. එතකොට අපිට ඒ ඇහෙන ඒවත් එක්ක අපි ප්‍රශ්න කරන එක හොඳයි. සුසුසා පරිපුච්ච අහන්න විමසන්න කියන එකනේ. ඒකටයි ප්‍රඥාවට ආහාර. දැන් ප්‍රඥාවෙන් වෙන්නේ මොකද්ද කියන එක ගැන ගැටලුවක් වෙන්නේ නැහැ. හරි. ඒකයි අපි පරිස්සම් වෙන්න ඕන. අපිට මෙන්න මේක කියලා වැටහුණා නම් පරිස්සම් වෙන්න කියන එක තමයි මම හැමතිස්සෙම කියන්නේ. හැමදාම කියන්නේ. ගහම කියන්නේ මේකයි කියලා දැනගත්තා නම් තව ටිකක් ආපහු විමසන්න. ඒ කියන්නේ Tamange අත්දැකීමේ මේක දහමයි කියලා දැනුණා නම් ඒත් තව ටිකක් පරිස්සම්. ආයේ තව අහන්න ඔවීම ඇරෙට ඒකෙන් කියන්නේ දැන් මේ සාකච්ඡා කරන්න එපා, ප්‍රශ්න අහන්න එපා කියන එක නෙමෙයි. කතා කරන්න ඕන. හැබැයි මේ ටික අහගෙන ඉන්නකොටත් ඒකට යොමු වෙලා අහගෙන ඉන්න පුළුවන්කමක් තියෙනවනේ.
දැන් මම
කියනකොට ඒක ආයේ ඒකට යොමු වෙලා අහගෙන ඉන්නකොට ආයේ නොගැලපීමකුත් නැහැ නේ. හැබැයි එතෙන්දි එනවා දැන් මේ ඔය මං කියන එක තේරිලා නෙවෙයි කියන්නේ කියලා එකක් යටින් වැඩ කර.
ඒ
කියන්නේ අපිට හිතෙනවා
සර් කියන එක මට හැමෝම තේරෙනවා. දැන් ඔය සර් කියන එක මට සම්පූර්ණ තේරෙනවා නේ.
ඒ වුණාට දැන් ඒ තේරුණාට සමහර වෙලාවට දැන් කියනකොට ඔය මං කියපු එක වැරදියට තේරුම් අරන් මේ අනිත් පැත්තට කියනවා කියන එක කියන්නේ අපේ මේ නෑ මේක මං කියන එක හරියට තේරිලා නැහැ මම මේ ලෝකෙට අහු වුණා මේ පැත්තකින් කියනවා කියලා හිතනවද දන්නේ කියලා එහෙම වැඩ කරන්න පුළුවන්. එතකොට අපිට ධම අහගෙන ඉන්නවනම් ඒ කියන්නේ දැන් මෙහෙමයි අර කල්යාණ මිත්‍රයාට යොමු වුණා නම් ඒකේ ආයේ හරිද වැරදිද කතාවක් අදාළ නැහැ. හැබැයි ඒකෙන් කියන්නේ දැන් මේ මම කල්යාණ මිත්‍රයා කියන එක නෙමෙයි. දැන් මන් දහම කියලා වැරදි දෙයක් කියනවා නම් එහෙම එතකොට හරිද වැරදිද කතාව ඒක එන්නේ පස්සේ. අහගෙන ඉන්න වෙලාවේ ඒකට යමු හිටා. ඉතින් ඒකත් එක්ක ඉන්නවා. එතකොට ඒ Tamanට පේනවා ඒක පස්සේ හරි දැනගන්න පුළුවන්. මේ දහමට නොගැලපීමක් තියෙනවා නම් ඒ ඒ ගතිය පේන. ඒ ඒ අර දහමට විනයට ගලපන්න කියන්නේ. ඔක නොගැලපීමක් තියෙනවා නම් ඒක මේ මෙතන මෙතන මෙහෙම ප්‍රශ්නයක් තියෙනා නේද කියලා කතා කරන්න පුළුවන්. හැබැයි ගැලපීම කියන එක ඒ කියන්නේ දැන් සත්‍ය කියන එක අපිට කතා කරන්න බෑ. මොකද සත්‍ය කියන එක ගෝචර දෙයක් නෙවෙයිනේ. දැන් අපි අපිට ඕන සත්‍ය දැන් සම්මාදිට්ඨිය කිව්වහම අර ඥාන හතරනේ. ඥාන හතර හරියටම දැනගන්න ඕන. හොඳයි දැනගන්න එකෙන් මේක මේකයි කියලා ගතියක් එනවා කියන්නේ ඒක අනිත් පැත්තට කියන්න තියෙන්නේ ඥානය නෙවෙයි කියලා. ඒක ඥානේද නැද්ද කියන ගැටලුව ඉන්නේ නෑ. අනුගත වෙලා අපි ඒකේ ඒකේ ඉන්නකොට දැන් අර කවුරු හරි දහම කියනකොට ඒක එක්ක යොමු වෙලා ඒ අහගෙන ඉන්නවා කියන්නේ ඒ යොමු වෙලා ඉන්නවා. එතකොට ඒකේ ගැටීමක් නෑ. ඒකේ ඇලීමකුත් නෑ. ඒක මේ හැබැයි ඒ දහම් රසයක් තියෙනවා. දහම් රසය කියන එක ඒක ඒක අහගෙන ඉන්නකොට පුදුමාකාර සතුටක් ඊදෙනවා. නැත්නම් අපිට අහගෙන ඉන්න බෑනේ. අර කම්මැලි ගතිය එන්නෙත් නෑ. දැන් ඔය දැන් ස්වාමීන් වහන්සේගේ සමහර දේශනා අහගෙන ඉන්නකොට ඒක නිකන් අර පටන් ගත්ත තැන ඉඳන් ඉවර වෙනකම් ඒකටම යොමු වෙලා ඉන්න පුළුවන්. ඒකට ඒකත් එක්ක යොමු වෙලා විමසීම විතරයි තියෙන්නේ. එතකොට දැන් මේක තමන්ගේ තියනවද නැද්ද කියන එක නෙවෙයි අපි ඒක කරනවා නම් ගැටලුවක් නැහැ. හරි. ගැටලුවක් නැහැ කියන්නේ ඒ වෙන්න ඕනේ ඒකනේ. එතකොට මේ දැන් සාකච්ඡාවල දිනත් ඒ ප්‍රශ්න කරන එකෙන් අපි කරන්නේ තව තව අපේ අඩුපාඩු තියනා නම් ඒවා අපිට පෙන්නලා දෙන්න කියන එක තමයි මේ අපේ පැත්තෙන් එන්නේ. ඒ කතා කරන අහන එකෙන් ඒ කියන්නේ ඉස්සෙල්ලා කිව්වේ මේකට යොමු වුණා නම් ඒ කියන්නේ සත්‍ය නෙවෙයි නම් ඒක පෙන්නලා දෙන්න පුළුවන්. දැන් මිරිඟුව මිරිඟුව කියලා මේකද කියලා කතා කරනකොට ඒ අදහසට බිනිලනන්නේ නැතන කෙනෙකුට පෙන්නලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ ධම ඉතරවීම මේකද කියලා අහනකොට දේශනා කරන එක ගැන යම් කිසි දැක්මක් තියෙන කෙනාට වෙන්නලා දෙන්න පුළුවන්. මේ ඕකනම් වෙන්න බෑ. උතන මොකක් හරි අඩුවක් තියෙනවා කියන එක කියන්න පුළුවන්. හැබැයි බුදුහාමුදුරුවෝ කිව්වේ මේකයි නයි කියලා කියන්න හැකියාවකුත් නෑ. ඒක ඔන්නඔහම මේකක් තමයි මේ අහනකොට දැන් ඔබතුමියට නෙමෙයි මම මේ කියන්නේ හැමෝටම. අපිට එන ප්‍රශ්නේ තමයි මේක නෙවෙයි කියලත් කියනවා. හරි මොකද්ද කියලා කියන්නෙත් නෑ. එහෙනම් කියන්නකො හරි මොකද්ද කියලා. නේද? දැන් එහෙම කියන්න බෑ. කිව්වොත් ඒක දහම නෙවෙයි. ඒ කියන්නේ කිව්වොත් එක්ක අපිට වැටෙන්න ඕනනේ. ඒක වැටුණා.
ඒක තේරෙනවා.
දහම වෙන්නත් බෑනේ.
ඔව්. එහෙම හරි දෙයක් කියලා කියන්න දෙයක් බෑ. වැරද්ද විතරයි පෙන්නලා දෙන්න පුළුවන් කියන තැන තේරෙනවා සර් මට.
අන්න හරි. දැන් දුක්ඛ සත්‍ය මොකක්ද කියුවහන් අපිට ඒක කියන්න පුළුවන් වුණොත් ඒක දුක්ඛ සත්‍ය නෙවෙයි.
එහෙමයි.
සංඛාර දුක්ඛය මොකක්ද කියලා දැන් අපිට විස්තරයක් ආවොත් ඒක සංඛාර දුක්ඛය නෙවෙයි. එතකොට ඒ විස්තරයක් විග්‍රහයක් නොවන භවේම තියෙන ඥානයක් තමයි ඒක. ඒක මේකයි කියලා පොඩ්ඩක් හරි කතාවක් කෙරවනම් අනිත් පැත්තට දකින්න ඔන්න දෙයක් ලැබුණා කියන එක.
ඔව්. ඒක තේරෙනවා සර්.
ඔව්. ඒ වගේ තමයි අපිට දහම හොයන්න වෙන්නේ නේද?
ඔව්. අපි දැන්
හදයි.
හිතලා දැන් සර් විවෘතව කතා කරොත්නේ පෙන්වන්න පුළුවන් වෙන්නේ. හිතලා මොකක් හරි කරන දේ ප්‍රායෝගිකව හිත තියලා කරන දේ විවෘතව කතා කරොත් නේ සර් මේ කල්ලාණ මිත්‍රයාට ඉන්න තැන පේන්නේ. ඉතකොට දැන් මට හිතෙනවා අනුමානයක් වගේනේ. ඉතකොට මට නිරන්තර දැන් නිරන්තර විමසීමක වගේ යෙදෙනවා වගේ එකක්. මම දන්නේ මම ප්‍රායෝගිකව මේක කරන්න හදනවා. හිත උපමාවට හිත ඒ කියන්නේ උපමාව දැන් 360 මගේ ඔළුවේ වැඩ කරනවනේ සර්. ඒක නිකන් ෆවුන්ඩේෂන් එක වගේ. ඒතකොට ඒක ඔළුවේ වැඩ කරන හින්දා මම ප්‍රායෝගිකව මේක කරන්න හදනවා. ඒතකොට දෙවනි හිතකට හිත විසිරෙනවා කියන දෝෂෙට යටත්ව හැබැයි මේ එතන තමයි ඉන්නේ. මේ මං ආයෙත් බණ අහලා නැවත නැවතත් බණ අහනවා ප්‍රායෝගිකව තියන් කිසි දෙයක්ත් කරනවා. තෙරුවන් සරණයි.
හොඳයි හොඳයි තෙරුවන් සරණයි. දැන් මේකෙන් අනිත් අයත් දැන් අදහසකට යන්න එපා මුකුත් නොකර ඉන්න ඕන කියලා. අපි ඒකට ගියොත් එහෙම ආයෙ දෘෂ්ටිගත වෙනවා. මේක අනිවාර්යෙන් කරන්න දෙයක් තියෙනවා. ඒ කියන්නේ විමසීම උපරිමයට යන්න තියෙනවා. ඒ කියන්නේ යම් කිසි ක්‍රියාවක් තියනවා නම් ඒක මොකද්ද කියලා හොයන එක හොයන්න තියෙන උපරිමයට හොයන්න ඕනේ. ඒ එතෙන්දී අපි ගියොත් එහෙම ඔය වෑයම් කරන එක වැරදි කියලා ඔන්න අර දහම ඒ කියන්නේ ප්‍රඥාව වැඩෙන්න තියෙන අවස්ථාවක් නැති කර ගන්නවා. ඒක ප්‍රඥාවේදී ඥානයේදී සිද්ධ වෙන දේ කලින් කරන්න බෑ. ඒතර අපේ මට්ටමට අපි දැන් ඇසීම තියනවා නම් මොකද්ද මේ කෙසේද මේ කියන විමසීම උපරිමයට කරන්න ඕනේ. දැනීම තියනවා නම් මොකද්ද මේ? නැත්තම් මොකක් හරි ක්‍රියාවක්. දැන් අපේ අර ස්වාමීන් වහන්සේ කියන්නේ දැන් කනවා යනවා වාඩිලා ඉන්නවා මොනවා හරි ඒ සිද්ධිය තියනවා නම් ඒක හොඳට විමසන්න ඕනේ. උපරිමයට විමසන්න ඕනේ. ඒක දැන් අපි විමසන්න කලින්ම ඕක ඉතින් විස්තර කරන්න බෑනේ මොකුත් නෑනේ කියන අන්න ඒ පැත්තට යන්න ගියොත් ඒක ලොකු මෝඩකම. ඒක අපි දැන් අපිට ඒක තියනවනේ අපි විමසන්න ඕනනේ. ඒකට තමයි අර සත්‍යවාදී කියන වචනේ දාන්නේ. අපිට ඒක තේරුන්නේ නැතුවට අර සත්‍ය හොයන කෙනාගේ ගතිය ඒ තමන්ගේ ප්‍රායෝගිකත්වයක් මොනවා හරි තියනවනම් ඒක උපරිමයට ඒ හොයනවා කියන එක කරන්න තියෙනවා. එතකොට ඒ සත්‍ය හොයන කෙනාගේ ගතිය ඒකයි. දැන් මේක දහමට ගැලපුණා කියලා නවතින්නේ නැහැ. අපිට තමයි ඉස්සෙල්ලා අර මතු කරන්න හැදුවේ දැන් අපිට අහලා ඔය වෙන එක විය නොහැක්කක් කියන තැන ඉන්න. වෙන එක විය නොහැක්කක් කියන එක ඇහිලා ඔකට අපිට අර පදන් වෙලා මේ අර මං කියන්නේ අර කලින් ඉඳන් කට්ටිය එක එක වචනයක් ඔන්න අලුත් වචනයක් ඇහුණ ගම ඕක හොයාගෙන යනවා. ඊට පස්සේ දැන් සමහර විට මතක ඇති ඉස්සර අපි රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කතා කර හිටිය එක පාරට කියන්න පටන් ගත්තා. රූපණ වේදනා සංඥා සංකාර මට ඔය වචනේ ඇහෙනවා. ඊළඟට තව ටිකක් කල් යනකොට ඔක ක්‍රියාවක් විතරයි ඒව දේවල් නෙවෙයි කියලා. මේක ක්‍රියාවක්. දැන් යනවා සිද්ධියක් විතරයි. ඒක කියනකොට අපිට ඕකේ මම නෑ කියලා අර ලස්සනට ගැළපිලත් එනවා. දහමේ අනිත්යටත් ගැළපිලා එනවා. ඒකට මේ දැන් මේකේ අර මොනව හරි හැඟීමක් තිබුණා නම් අපි අනිත් පැත්තට බලන්න ඕන. ඒ කියන්නේ තමන්ට ඒ දක්ෂතාවය හදාගත්තොත් ඒක මම හිතන්නේ ඒක තමන්ට බලන්න පුළුවන්. එහෙම නැත්නම් අර කල්‍යාණ මිත්‍ර කෙනෙක් එක්ක ඒක කතා කරනකොට එයාට පුළුවන්කම තියෙනවා පෙන්නලා දෙන්න. මොකද මේක අර තමන්ට දකින්න බැරි දෙයක් ඒක නෝන. අපිට තියෙන්නේ ඒකත් අහලා අහලා හැබැයි ඒක ඥානයක්. ඒ කියන්නේ බැරි දෙයක් මේ කතා කරන්නේ. ඒ ලියා දැනගත්තා නම් ඒකට තමයි මම කියන්නේ යමක් වුණා නම් ඒක අඥාන කතාවක්. ඒ කියන්නේ අවිජ්ජා පච්චය සංඛාර කියන්නේ. ඉතින් ඒක නම් තව හොයන්. මං ඉන්නකොට හරිය අත්දැකනා තව විමසන. ඒ විමසීම අවදි වෙනවා. දැන් දහම ඇහෙනකොට විමසීම අවදි වීමයි වෙන්නේ. ඒක මේකට ගැළපුණා නම් එහෙම විමසීම අවදි වෙන්නේ නැහැ. දැන් අපි සමාධිය හරි අනිමිත්ත භාවයේ ඉන්නවා. නිමිති නැහනේ. දැන් මේකට මේ කියන හැම එකම ගැළපෙනවා. මොන දහම් කරුණ කිව්වත් ගැළපෙන. එතකොට අපිට හිතෙනවා මම අත්දකින්න එක ගැන තමයි මේ කියන්නේ. එතකොට ඒ එතන තමයි අර විමුක්තිය හොයන අය ගිය තැන. ඒගොල්ලෝ ඒක නිවන කියලාමයි අත්දකින්නේ. මොන විදිහට කිව්වත් ඒ හරි ඔය මං අත්දකපු එකනේ මං අත්විඳින එකනේ මේ කියන්නේ. මොකද ඒ වචනවල වෙනසක් නැහැ. හැබැයි අපේ පැත්තට ගලපන එක නැති වුණ දවසට තමයි අර කල්යාණ මිත්‍රයාට යොමු වෙන්නේ අනුගත වෙන්නේ. ඒ අනුගත වීම වෙනකන් එතර එන දර්ශනෙට එන්නේ නැහැ. මට ලැබීම කියන එක වෙන්න බෑ. ඉතින් ඒකට අපිට කියන්න තියෙන්නේ තව දහම අහන්න පරිස්සමෙන් කන්‍යමා අහන්න විමසන්න කියන එක වගේ දෙයක් තමයි කියන්නේ. හොඳයි, කාට හරි මනවා හරි අහන්න තියෙනවා නම් අහන්න පුළුවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. අර මේ මජ්ජේ සූත්‍රයේ එන මේ දැන් අර වර්තමානයේ මැද මේ අතීත අනාගත කියන අන්ත දෙකයි වර්තමානයේ මැද කියන එකයි එක පැහැදිලිව තේරෙනවා සර්. ඒ වුණාට දැන් ඒකෙම අර කියනවනේ මේ පස්සය ඒකාන්තයක් පස්ස සමුදේ ඒකාන්තයක් පස්ස නිරෝධයේ මැද නිරෝධයේ මේ පැවරෙන්න එපා කියලා. සර් මෙතන මේ හිතනකොට ඒකයි අර කච්චානගොත්ත සූත්‍රයේ මේ සමුදේ දකින්නකොට නැත කියන එක පිහිටන්නේ නැහැ, විරෝධය දකින්නකොට ඇත කියන එක පිහිටන්නේ නැහැ කියන ඔය දෙක එකට කල්පනා කළාම මට ඒක ටිකක් මේ පැහැදිලි නෑ සර්. පුළුවන් නම් සර් ඒක කරුණා කරලා අර පස්ස ඒකාන්තයක් පස්ස සමුදේ ඒකාන්තයක් පස්ස නිරෝධයේ මැද කියන එක පැහැදිලි කරලා දුන්නොත් ලොකු පිනක් සර්.
මම හිතන්නේ අහන්නේ පස්සේ ඒකාන්තයක් පස්ස සමුදය තවාන්තයක් පස්ස නිරෝධය මැද කියන එක.
එහෙමයි සර්.
ඔව්. දැන් අපිට තියෙන අවබෝධය තමයි දැන් එහෙන් දකිනවා කියන්නේ චක්කු සම්පස්සේනේ.
එහෙමයි.
නැත්නම් මේ එහෙනවා කියන්නේ සෝත සම්පස්සේ වෙන්න ඕනනේ.
එහෙමයි.
ඊළඟට අපි හොයලා හොයලා මොකද්ද ඔතෙන් තියන්නේ? දැන් ඇහෙනවා කියන එකේ ශබ්දය වෙන්නත් බැහැ, කන වෙන්නත් බැහැ. ඒ හින්දා ඔය දැන ගැනීම වෙන්නත් බැහැ. එතකොට බහිද්දෙත් නැහැ, අජ්ජත්ෙත් නැහැ, මැදත් දෙන්නේ නැහැ. එහෙනම් අන්න පස්සය විය නොහැක්ක කියලා නුවණකට එනවා. දැන් බලන්න. ඔව්. එතකොට පස්සේ හැදෙන හැටිත් දන්නවා. මේවා හැදුනොත් පස්සේ තියෙනවා. ඇස ඉපදුනොත්, රූප ඉපදුනොත්, විඥානේ හටගත්තොත් ඉතින් පස්සේ හටගන්නවනේ.
එහෙමයි.
හටගන්න හැටිත් දන්නවා. ඒවා අවිද්‍යාව නිසා කියලා දන්නවා. දැන් මොකද්ද වෙන්නේ? පස්සේ විය නොහැක්. නැත්තම් මේ ඇසීම දැකීම විය නොහැක්කක් අන පස්ස නිරෝධය දැනගන්නවනේ. ඔන්න ඔව් ඔන්න ඔය ඔය දැන ගැනීමේ තමයි මේ අද අපි කතා කරන එකෙත් මං මේ පෙන්වන්න අවධානය යොමු කරන්න හැදුවේ. දැන් අපි නිරෝධය දන්නවා. හැබැයි දැන් ඔතන ඇහෙනව නේද? අස්ස නිරෝධය මැද. හැබැයි මැද තවරෙන්නත් එපා කියලා එකක් තියෙනවා නේද?
එහෙමයි.
මැජේ මත්තා නලිප්පති. දැන් අපි නිරෝධය දැනගත්තාම නිරෝධය කියන කරුණ අල්ලගත්තා කියන එක අපිට පේන්නේ. එතකොට තමයි ඔය හැම සිද්ධ වෙන එකම වියනව හැක්කක් කියනව හැක්කක් කියලා අපි නිරෝධය අල්ලගෙන. ඒ කියන්නේ නැති බව, නිරෝධ නැති බව කියන්නේ ඒක අපි අර කලින් කතා කරන්නේ නැති බව නෙමෙයි. උපදින්න ඇති බව, විය නොහැක්කක් බව. විය නොහැක්කක් බව නිත්‍ය කරගෙන. දැන් ඔතන තමයි අනිත් ඔක්කොම අනිත්‍ය බව දකින්න. පොඩි දෙයක් නිත්‍ය කරගන්න. කංචි සංකාර නිච්චතෝ සමනුපස්සති. කිසියම් සංකාරයක් නිත්‍ය කියලා අහු වුණා මේ බුදු දහමේ උණුසුමවත් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ සම්මත නියාමයට බැස ගන්න බෑ කියන පැත්තක් කියනවනේ. දැන් අන්න ඔය දැන් නිරෝධය දැකලා දැකලා නිරෝධයට අහු වෙනවා කියන එක නිරෝධය නිච්ච සංඥාවක් කරගන්නවා කියන එක අහු වෙන. ඔතන තමයි අර මේ ලීම් ගැටීම් එන්නේම නැහැ. ඇයිද? නැහැනේ අජ්ජත්ෙත් නැහැ බහිද්දෙ. අහිද්ද විද්ද එක්ක හිත හැතිරෙන්නෙත් නැහැ. අජ්ජත්තේ වැසගන්නෙත් නැහැ. අජ්ජත්ත සංසිද්දෙත් නැහැ. හැබැයි එහෙම තියෙද්දිත් ඊතර වෙන දර්ශනෙත් නිවි. ඒකයි මේක කොච්චර සියුක්ත කියන දැන් පහුගිය කාලේ මට දැන් ඒ වචන ටික මතක නෑ. ඔය මොකද්ද ඔබ විස්තර කරන්න කියලා මම හිතන්නේ ඒ දවස්වල කියා හිටියා. මොකද්ද මේ බාහිරිකිතාජ්‍යත් සංකිට නැතුව තවත් මොකද්ද එකක කියදෙනවා කියන වචනයක් තිබුණේ. මතක නෑ කාට හරි කියන්න පුළුවන්.
අනුපාදා අපරිච්ඡන
අන්න හරි. ඕක මොකක්ද කියලා විස්තර කරන්න කියා හිටියා නේද? අනුපාදා අපපතිද මොකද නේද? අල්ලගෙනත්
නැහැ. අනුපාදා හැබැයි පරිතස්සනාවක් තියෙනවා.
අන්න හරි. දැන් ඔන්නෝක ඉතින් කොහොම කියන්නද නේද? හිතා ගන්නවත් නැහැ. උපාදානේ කරලත් නැහැ. හැබැයි පරිතස්සනාව තියෙනවා නේ. අනුපාදා පරිතස්සනාවක් ගන්නේ. දැන් බලන්න දැන් මේ දහම තව තව දකින්නකොට ඔන්න ඕවා තේරුම් යනවා. දැන් ඒ කාලේ විස්තර කරන්න ගියාම ඔක කොච්චර කිව්වත් අහුගෙන්නේ නැහැ. දැන් හැබැයි ඒක විස්තර නොකරත් පේනව නේද මොන වගේ දෙයක්ද මේ කියලා. පොඩි අදහසක් ගන්න පුළුවන්.
ඔය වෙලා ඉහෙරේ පේනවා.
ඒ අන්න දැන් මට හිතන්නේ අන්න ඒ මට්ටම වගේ තමයි අර වස්ස නිරෝධා කියන මැද පැවරෙන්නේ නැහැ කියන්නේ. අර නෙළුම් කොලේ වතුර වගේ කියලා නේ එතෙන්ටත් කියන්නේ. දැන් අපි නොදන්නවා වුණාට අපි නිරෝධය කියන එකත් අල්ලගෙනනේ. ඒකේ පැවරිලා. ඒ හින්දා අනිත් එක වැරදි කියනවා. අන්ත දෙක වැරදි කියනවා. හැබැයි අපිට පේන්නේ මැද අල්ලගෙනයි අන්ත දෙක වැරදි කියන්නේ කියලා. පස්ස නිරෝධය අල්ලගෙනයි පස්ස සමුදයයි පස්සයයි වැරදි කියන්නේ. ඒකයි මේ දහම සියුම් කියන්නේ ඒකයි.
ඒක තමයි සපනා කරනකොට ආයි මේ පැටලුණා කියන්නේ මොකද මේ මැද කියන්නේ කියන්නේ දැන් වර්තමානයේ අතීත අනාගතය කියන එක ඒක වර්තමානයේ ඉඳන් දෙපැත්ත පැහැදිලි වර්තමානියක් පීඩන්න බෑ කියන එක. නමුත් මෙතන මේ පස්සේ ඒකාන්තයක් කියන්නේ මොකද කියන එකත් මට
එතනිනුත් ගන්නකො වර්තමානයේ පිහිටන්න බෑ කියලා අපි වර්තමානයක් නෑ කියලා කියන්නේ වර්තමානයේ ඉඳන් නේද? අපි වචනේ නොකිව්වට අතීතෙත් නෑ, අතීතෙත් වැරදි, අනාගතෙත් වෙන්න බෑ. හැබැයි ඕක කියන්නේ අපි වර්තමානයේ අල්ලගෙන කියන එක අපිට පේන්නේ නේද? කතාව අපි මේක අල්ලගෙනමයි මේක කියන්නේ කියන එක ඒ Tamanta අහුවෙන්නේ. ඒකයි ඔතන අර කල්යාණ මිත්‍රයා ඕන කියන්නේ ඔන්න ඔය වගේ කියන්නේ සියුම්ම තැනේදී දහම හරියට ඇහුන් නැත්තම් අහන්න අපේ මානසිකත්වෙත් එදීලා තිබුන් නැත්තම් ඒක අහන්නම බැරි වෙනවා. ඒ කියන්නේ ඇහෙන්නේ නැහැ. දැන් බුදුහාමුදුරුවෝ දහම දේශනා කරනවා ඇහෙන්නේ නැහැ. කියද දැනට යනවා. ඒකයි අර අපේ පැත්තේ වැඩෙන්න ඕන ටික වැඩෙන්න ඕන. දැන් අර නෙළුම් මල කියන එක අර පොහොට්ටුක උඩට ඇවිල්ලා තියෙන වෙලාවේ ඉර එළිය වැටුනොත් විතරයි ඒක පිපෙන්නේ. එනතු ඒ මට්ටමට ඇවිල්ලා නැතුව ඉර එළිය වැටුණා කියලා පිපෙන්නේ
නැහැ
නේ. ඔව්. ඒ හින්දා තමයි මේ අපිට ඉතින් කරන්න තියෙන්නේ තව තව දහම අහන්න විමසන්න කියන එක තමයි කරන්න තියෙන්නේ. මේක උනාද නැද්ද කියන ප්‍රශ්නෙට වඩා කරන්න ඕන දේ කරගෙන යන එකයි. එතකොට අර ප්‍රශ්නේ නැහැ. දැන් අවබෝධ උනාද නැද්ද, දැන් ඥානෙ පහළ උනාද නැද්ද, ඔය කතා යෙදෙන්නේ නේද?
එතන සර් කච්චානගොත්ත සූත්‍රයේදී අර සමුදේ දකින්නකොට නැත කියන එක පිටන්නේ කියන එකත් මේ
දැන් මට ඒක කියන්න බැරි වුණා. දැන් සමුදය දකින්නකොට නැත කියන එකක් කතාවක් තිබුණා නම් සානහෝති. නත්ිතා සානහෝති. දැන් නත්ිතා සානහෝති. නත්ති කියලා කතාවක් එදීමක් අදහසක් තිබුණා නම් ඒක පිළිහිටන්නේ. හැබැයි නැත කියන එකට අර්ථයක් එනව නෙවෙයි. මේ සමුදය වෙන හින්දා නැත වෙන්න බෑ කිව්වොත් නැත කියන එකට අර්ථයක් නේ
දුන්නේ.
නැත කියන එකේ යෙදීමක් නැති වෙන්න ඕන. කතාවක් නැති වෙන්න. හරි. අර මං කියේ අනිත්‍ය තෙල් අනිත්‍ය දැක්කනම් තෙල් ගැන කතාවක්ම එන්න බෑනේ.
එහෙමයි සර්. එතකොට සර් තෙල් දැන්
අනිත්‍ය දැක්කනම් ඇසගෙන ආයි කතාවක් එන්න බෑ මේ. ඔව්. මේ නිසයි අනිත්‍ය කියලා කියනවා නම් අනිත්‍ය දැකලා නැහැ.
නෑ දැන් සර් තෙල් වල අනිත්‍ය දැක්කනම් තෙල් ඇතනත කතා මොකුත් නෑනේ.
ඔව්.
තෙල් වල අනිත්‍ය දැක්කනම් ඇතනත කතා මොකුත්ම.
ඒ කියන්නේ දැන් නැත කියන එක සානහෝති කියන්නේ නැත වෙන්න බැරි මේ හින්දායි කියලා විස්තරයක් එන්න බෑ. නැත කියන්නේ මොකද්ද? ඒක වෙන්න බැරි මෙහෙමයි. ඒ කතාව දාල නැහැ. මොකද කතාවක් ආව දැන් අපි ඕක ගලපන්නේ මොකද්ද? ඔන්න බලන්න දැන් සමුදය ලෝක සමුදයන් කච්චාන කියනකොට ඒ ලෝකයයි සමුදයයි කියන එක. සමුදය කියන්නේ හට ගන්න බව නේද?
එහෙමයි.
එතකොට ඔන්න ඔය සමුදය වෙන්න බෑ කියන වෙන්න බෑ කියන එකටත් අර්ථය තියෙනවනේ. විය නොහැක්ක. දැන් ඔන්න ඔය වචන තුනේ අර්ථ වලින් අපි සමුදය දැකලා මේක තේරුම් ගන්න කියොත් අර වඳාම්මගේ දරුවා කියන එක වඳ කියන එක මේ නැති ලැබෙන්න බෑ. අම්මා කියන එක අම්මා. ඒකට අර්ථය. දරුවා කියනකොට දරු. දැන් ඔය තුන අරගෙන මේක වෙන්න බෑ කියන එකයි. වඳාම්මගේ දරුවා කියනකොට එන අර්ථය. කතා කරන්නම බෑ. යෙදීමක්ම නැහැ. ආයේ සෙවීමක් විස්තර කිරීමක් අදාළම නැහැ. තේරෙනවද? ඒ දෙකේ වෙනස. එතකොට අපි දැන් අපි කොච්චර කිව්වත් කරන්න හදන්නේ අර සමුදය කියන එක සකස් වීම කියන තේරුම අපිට තියෙනවනේ හටගන්න හැටි. ඔන්න ඔය නිමිත්තට ගලපලා තමයි අපි නැත කියන එක දකින්න හදන්නේ. මොකද සමුදයටත් අර්ථය තියෙනවා නැත කියන එකටත් අර්ථය තියෙනවා. සමුදය දැක්කොත් නැත වෙන්න බෑ කියන එකට කොහොම හරි ගලප ගන්නවා. ගැලපෙනවා. මේ ධර්මයේ හැටි එහෙමයි. හැබැයි ඔය ගැලපීම නෙමෙයි බුදු කෙනෙක් පෙන්වන්නේ. සමුදය දැක්කොත් යථාභූත ස්වභාවය සම්‍යප්ප්‍රඥාවෙන් දැක්කා කියන්නේ දැන් හොඳට බලන්න. සමුදය යථාභූත ස්වභාවය සම්‍යප්ප්‍රඥාවෙන් දැක්කා කියන්නේ සමුදය කියන එකට තේරුමක් එන්න බෑ. මේ සකස් වෙනවා කියන අදහසවත් එන්න බැරි වෙනවා නේද? ඔතන පේනවා අද කොච්චර සියුම්ද කියලා.
ඔව් සර්, දැන් පස්ස සමුදය කිව්වහම අපි දැන්
මේ සමුදය කියනකොටම සකස් වෙනවා කියන අදහසේ හැදෙනවා කියන අදහසින් නේද අපි බලන්නේ?
එහෙමයි එහෙමයි.
දැන් බලන්න එහෙම කතාවක් නැහැ නේ.
ඔව්, අපි ඇසයි රූපයයි චක්කු විඥානයයි අරගෙනමනේ චක්කු සම්පස්සේ ගැන කතා කරන්නේ. ඒක දැන් පිටවගෙනනේ.
ඔව්, දැන් අපි කොච්චර මේක මේ අපේ අදහස් සටහන් නිමිති දාන්නේ නැහැ කිව්වත් අපේ හොයන්න ගතියම අර ඒකට ගලපන එක. දැන් සමුදය දැක්කා කියලා සමුදයකට ගලපලන ඒක වියනොහැකි කියන එක වියනොහැකි කියන සටහනට ගලපලන.
එහෙමයි.
ඒකයි අර නිරෝධය දැක්කා කියලා නිරෝධය අල්ලගෙන. ඒක අර මජ්ජේමන්තා නලිප්පති කියන එක නෙවෙයි. දැන් නලිප්පති කියන්නේ නිරෝධ කියන කතාවවත් මේ කතා කරන්න බැරි වෙන්න ඕනේ. දැන් නිරෝධ කතාව තියෙන්නේ සමුදයට සාපේක්ෂව. ඒකයි ඔය වය කතා කරන්නේ සමුදය එක්ක විතරයි. නිකම්ම වය කියන්නේ නැහැ. සමුදය වය. එහෙනම් වය කියන ධර්මතාවය අපිට පේන්නේ වය ධම්මා. වය ධම්මා කියන එකට තව නමක් තමයි සංඛාරා කියන එක. වය ධම්මා කියන එකට තව නමක් තමයි සංඛාරා කියන එක. අපි මොකද්ද කරන්න හදන්නේ? වය ධම්මා කියන එක සංඛාරා කියන එකට ගලපන්න හදන. සංඛාර කියන එක තියෙනවෙක්ක් කියලා ඒ දෙක ගලපනවා නේ. හැබැයි වය ධම්මා කියන එකටම තව නමක් තමයි සංඛාරා කියන එක. වය ධම්මා
කියන්නේ වය ධම්මා කියන්නේ එතකොට වය ධම්මා සංඛාරා කියනවා. එතකොට වය ධම්මා සංඛාරයත් වය ධර්මයක් කියන
එකට. ඔව්. දැන් අපි වය ධම්මා සංඛාරා කියලාද දැකලා තියෙන්නේ? සංඛාරා විය නොහැක්කක් කියලා වය ධම්මා කරන්න යනවාද? සකස් වීම කියන එක අරගෙන ඒක විය නොහැක්කක් කරන්නනේ යන්නේ.
ඔව් ඔව්, එහෙම නිසා.
තේරෙනවද?
එහෙමයි එහෙමයි. සංඛාරා කියන එක අරගෙන ඒක විය නොහැක්කක් සකස් වීම විය නොහැක්කක් කියලානේ කියන්නේ. මෙයා බලන්නේ.
ඔව්. දැන් ඒ විය නොහැක්කක් නම් ආයේ ඕක සංඛාරකට ආයේ ගලපන්න ඕනද? සමුදයකට ගලපන්න ඕන.
මිරිඟුව වගේ නේද? මිරිඟුව වගේ එතකොට මොකුත්ම නැහැ කියන එක නේද සර්?
ඒක තමයි ඉතින් ඔක මොකුත්ම නැහැ කියනකොට එන ප්‍රශ්නේ ඔක වචනෙන් කියාගන්න බෑ.
බෑ
තමයි. මිරිඟුව කියන්නේ මොකුත්ම නැහැ තමයි. හැබැයි ඒක මිරිඟුව නෙවෙයි.
මොකුත්ම කිව්වොත් ඒක ගන්න බෑ නේද සර්? දැන් වචනයක් කියන්නේ
එහෙමයි. ඔව්. ඒකයි මං කියේ දැන් දුක්ඛ ආර්ය සත්‍ය දුක කියන්නේ මේකයි කියනවා නම් ඕක දුක වෙන්න බෑ. ඇයි? මට ලැබුණ දුක ගැන නේ ඔය
කියන්නේ. එහෙමයි එහෙමයි එහෙමයි. පුද්ගලියට ලැබෙන දුකක්
නෙමෙයි. ඔව්. සංකාරය ගැන කතා කරනවා නම් සකස් වෙලා ඉවරයි. ඒක සංකාරය දැසගෙන ඉවරයි. ඒ වය ධම්මයන් නෙවෙයි තවදුරටත්. නිරෝධ ධර්මයන් නෙවෙයි. අපි සමුදයක් ගැන කතා කරනවා නම් සමුදේ දැසගෙන ඉවරයි.
හරි. සංස්කරණය ගැන කතා සංස්කරණය කියලා අපි කිව්වට සංස්කරණය ගැන මේක මුකුත්ම මේ කතා කරන්න හිතන්න එහෙම මේ මුකුත්ම කරන්න බැරි දෙයක් කියලා දැන් වයිදම්මා සංඛාරා කියන එකෙන් මට ටිකක් තේරුනේ මේ එතෙන්දි තමයි සත්‍යම දැනුනේ සර් කීපේකම තමයි සංස්කාරයේ
කියන්නේ ඔව් තව විදිහකට කිව්වොත් කියන්න තියෙන්නේ මේක තේරුම් ගන්නනේ අපි හදන්නේ ඒ තේරුම් ගන්න බැරි දෙයක් තේරුම් ගන්න හදනවා තේරුම් ගත්තනම් ඕකට කියන්න තියෙන්නේ අඥානකම් ලැබුණානම් අඥානකම්
හැබැයි සර් අපි කරන් මොනෝ එතකොටද සර් දැන් මුකුත් ඇත්තම දැන් අපි කරන්නේ ඔය බලන එකනේ කියන්නේ දැන් බලන මේක සපස්ුනේ පෙනීම ඇසීම ඒවා ගැන ඇත්තම හිත හිතා දැන් ක්‍රියාවන්ට උපදනමක්
නැහැ මේ කතාව කියන්න පුළුවන් ඕක හොයපු කෙනෙකුට විතරයි හොයපු නැති කෙනාට කියන්න තියෙන්නේ ওই ටික හොයන්න කියලා ඒ කියන්නේ හොයලා අර අතරන භාවයට පත් වෙද්දී මේක මට හොයාගන්න බැහැ
එහෙම
දැන් ඒ අසරණ භාවය තුල තමයි ධම ඇහෙන්නේ අනුගත වෙන්නේ කියන්නේ. නැත්නම් ආයේ මේ ඇහෙන එක ආයේ මොකකට හරි ගලපගෙන මේක නෙමෙයි කිව්වේ කියලා දාගන්නවා.
එහෙමයි සර් දැන් ක්‍රියාවක් ගැන හිතුවොත් අන්තිමට හිතලා මේ ක්‍රියාව කියන එක මේකට මොකුත්ම නැහැ මේක පණවන්න පුළුවන් දෙයක් නෙමෙයි මේක මෝඩකමට පැනවෙනවයි කියන තැනින් නවතිනවා දැන් එතන නවතිනවා මිසක් එතනින් එහාට දැන් එතනින් එහාට නෑ එතනින් එහාට හිතන්නත් මොකක් කල්පනා කරන්නත් බැරි තත්යකට එනවනේ සර් දැන් පෙනීම ඇසීම ගැන කල්පනා කළත් ඒකට මේ දැන් ඇසෙන් තොරයි දැකපු දෙයින් තොරයි ඔහොමම කියලා ඉතලා ඉතලා යනකොට ඒකට අන්තිමට ඒකට නිර්වචනයක් ඉක්නක් බෑ එතකොට එතනින් නවතිනවා එතකොට
ඔව් දැන් අපිට ක්‍රියාව කියනකොට මම නැති ක්‍රියාව තියෙනවනේ මම 얘 දෙන්නෙම නැහැ මගේ අදහසක් ඇත්තෙම නැහැ. දැන් අපි ඇහෙනවා කියන ක්‍රියාව, කනවා කියන ක්‍රියාව, යනවා කියන ක්‍රියාව, දැනගන්නවා කියන ක්‍රියාව, හිතනවා කියන ක්‍රියාව. දැන් ඔය ක්‍රියාව කියන එකේ අර අජ්ජත්තක් නැහැ, බහිද්දක් නැහැ. හැබැයි දැන් උතන ප්‍රශ්නයක් නැද්ද? ක්‍රියාව කියලා ඔය මුකුත් නැති ක්‍රියාව කියලා දැනගත්ත මම ඉන්නව නේද?
එහෙමයි.
සිදුවීමක් ධර්මතාවයක් මොකක් හරි කියලා නමක් දාගෙන ඔය ධර්මතාවයක් විතරනේ ක්‍රියාවක් විතරනේ. ඔකට ක්‍රියාසිත කියන නමක් දාගන්න හදනවා. හරි? ක්‍රියාසිත. ඒ සිත කියන්නේ සිතෙන් ක්‍රියාව කියලා දැනගෙන.
එහෙමයි.
ඉතින් ඔය වචනවල ඒ කියන්නේ අපි දන්නේම නැතුව ඒකයි මං කියන්නේ දැන් ක්‍රියාව කියලා දැක්කත් අර මං කියන්නේ ඔය වචන මාරු කළා විතරයි කියලා හැඟීම නැති වෙලා නැහැ. ඒ කියන්නේ ඊතර වෙන දර්ශනය ඇහිලා නැහැ කියන එක තමයි ඒක මතුවෙන්න අපි ධහම අහන්න අපේ සුදුසුකම හදාගන්න එක තමයි ඉතින් මේ ආයේ තව අහන්න සාවධානව අහන්න තව ප්‍රශ්න කරන්න කියන එක කියන්නේ ඔන්න ඔය වගේ තව තව දැන් මේ සියුම් කරුණු සාමාන්‍ය අය එක්ක කතා කරන්න බෑ. හැබැයි මම හිතනවා මේ අහගෙන ඉන්න හැට මේක නිකන් අදහසක් ගන්න පුළුවන් නේද? මොන දෙයක්ද මේ කියන්නේ? ඒක එන්නේ නිකන් නෙමෙයි මේ විමසන හින්දානේ. ඒ හින්දා දැන් මේවා මුලින්ම කිව්වොත් අර මුකුත්ම විමසන්න බෑනේ. මුකුත් නැති බවමනේ. නැති කියන එකට ඉර වෙන්න ඕනේ. හරි.
හොඳයි සතියේ.
සකස් කිරීමක් කියද්දි සකස් කිරීම කියන එකට නිමිත්ත තියෙනවමනේ සර්. එතකොට මේ අපි හිතාගත්තට බෑ සමස්තෙම සකස් කිරීමක් කිව්වහම ඒකේ නිමිත්ත තුල බැහැගෙන තමා අතන මෙතන නැහැ කියන්නේ. ඒ කියන්නේ අර මේ අපිට සමුදය ලැබීමක් කියලා ලැබෙන්න ඕන වගේ අදහසකින්ම බලන හින්දා. හැබැයි ඔය සකස් කිරීම කියන එකෙත් එහෙම නැත්නම් ඔය ක්‍රියාව කියන එකෙත් හිතද්දි වැරද්ද පේනවා. පෙවුනට වැරද්ද පේනවා කියන්නේ ක්‍රියාවක් නෙමෙයි, මේක හිතන්න බෑනේ කියන තැනින් ස්ටොප් වෙන එකක් නෙමෙයි. ක්‍රියාව ඒ කියන්නේ දැන් සමස්තෙම දකින තැනදී. එහෙම නැත්නම් සමස්තෙම දකින තැනදී ක්‍රියාව ඒ කියන්නේ සකස් කිරීම කියන තැනෙත් වැරද්ද පේනවනේ. සමස්තෙම දකින තැනදී 360ම හැබැයි ඒක දහමටත් ගැලපෙනා වගේ හිතෙනවා. සකස් කිරීමක් කියන සංකාර සංකාරත්තාය සංකතං අபிසංකරොන්ති සංකාරා කියලා තියෙන තැනටත් ගැලපෙනා වගේ හිතෙනවනේ සර්. සකස් කිරීම කියන නිමිත්තත් තුලත් පැවරිලා කියලා තේරෙනවා. හැබැයි මේක සකස් කිරීමක් නෙවෙයි වෙනහැක්ක් කියලා දැනුමකින් දාගන්නවත් නෙමේ. දැන් හිතලා දැන් ඔළුවත් කැරකෙවෙනවනේ මේ ඊට වැඩි හිතන්නත් දවකෙත් නේ. එහෙම හේකුත් තියනවනේ සර්.
ඒක හිතනවත් දැන් හිතලා වැඩකුත් නැහැ කියලා පේනවා. ඒ කියන්නේ හිතනවා කියන එකත් ආයි සංකාරයක් නේ. එතකොට මේ එතකොට මේකේ ඒක තමයි ඒක දැක්මකට එනවා. හැබැයි දැක්මකට එන්න නිකන් එන්නේ නැහැ. ඔය විමසීම ඔය විදිහටම කරන්න වෙනවා. ඒ කියන්නේ විමස ඉන්නකොට එන තත්වයක් නිසා අපිට මේක කතා කර කර ඉඳලා එහෙම එන්නේත් නැහැ. ඒක ප්‍රායෝගිකව ඒක යෙදෙන්නත් තියෙනවා. ඒකට ඒ නිසා තමයි මොනවාම හරි තමන්ගේ ප්‍රායෝගිකත්වයේ අත්දැකීම එක විමසීම යෙදෙන්න ඕන. ඒකට විමසන්නේ කොහොමද මේ විමසන විදිය හරිද වැරදිද කතාව නෙමෙයි. ඒ විමසීම විමසගෙන යනකොට අර සිද්ධ වෙන දේක් තමයි අසරණ භාවය කියන්නේ. ඉතින් ඒ විමසීම කළේ නැත්නම් අසරණ භාවයට එන්නේ නැහැ. අසරණ භාවය නැත්නම් අර සරණ පතන්නේ නැහැ. ඒ එතකොට අර කල්යාණ මිත්‍රයාට දහම ඇහෙන්න නැත්නම් බුදු කෙනෙක්ට යොමු වෙන්න අවශ්‍යතාවය නැහැ. මට පුළුවන් මං අත්දැක්කා කියන එකට එනවනේ. තර මම දහම දැනගත්තා කිව්වොත් දහම ඇහෙන්නේ නෑ. දැන් ඔක මේ හරි මේ කියන්න මෙහෙමයි කියලා කියන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. ඒකයි ඒ ඥාණය කියන එක මතුවෙනකන් අපි තව තව දහම අහන්න ඕන, කල්යාණ මිත්‍රව ඇසුරු කරන්න ඕන. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ පෙන්නන අර්ථේ නතු වෙන විදිහට දහම කියන අයව ඇසුරු කරන්න වෙනවා. නැත්නම් අර දහම ඉතින් මේ මොකක් හරි එකකට ගලපන ඒවා අහන්න ගියොත් ආපහු ඒ දහම නෙවෙයි කියන එකත් තියෙනවානේ. අර ගොඩක් වෙලාවට අපිට අහන්න ලැබෙන්නේ මම දැනගත්ත අයගෙන්නේ අහන්න ලැබෙන්නේ බුදුහාමුදුරන්ගේ දහම නෙමේ එක එක්කෙනාගේ දහමනේ. අන්න එහෙම නොවන දහම ඇහෙන්නත් ඕන, එතර වෙන දහම ඇහෙන්නත් ඕන. අහන අපේ පැත්තෙන් ඒක අහන්න උපරිමයට අර අසරණ භාවයේ එන කන් විමසීම යොමු වෙන්නත් ඕන. ඉතින් ඒක ඒක අර බලෙන් දෙන්න පුළුවන්කම නෙමෙයිනේ. ඒකයි ඒවට අදාළ ඒවා තව මේ අහන්න ඒවා විමසන්න කියන්නේ. පෙරවන් සරණ.
සයිට් එකට දැම්මත් හොඳයි. මේක හරි වැදගත් මුද ටික අපිට තේරුම් ගන්න. ඒක හන්දස වැඩි කල් නොයවා මේක අපරු රෙකෝඩින් එක දාන්න කියලා මම ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි.
ඔය කතාව කියනවා කියන එක දැන් ඊටතරයක්ම සමහරු කියනවනේ. ඒක හොඳ ලකුණක්. මොකද ඒකෙන් පෙන්නන්නේ මේක මේ යම් කිසි මට්ටමකට ඇහුණා මේකේ හොයන්න දෙයක් තියෙනවා, අහන්න දෙයක් තියෙනවා කියන එක දැනෙන හින්දානේ. ඒ සමහර විට ඒ වුණාට මේ සමා වෙන්න ඕන. අද නම් මේක දහන්න බැරි වෙයි. අද මම මේ දුර ගමනක් යන ගමන ඉන්නේ. ඉතින් සමහර විට හෙට හවස හරි සන්ධ්‍යා උදේ වෙනකොට අනිවාර්යෙන් වැටෙයි. ඒ අතරේ පුළුවන්කමක් තිබුණා යොදනවා. ඉතින් මේක අපිට මේ ආයේ අහනවට වඩා මේ වෙලාවේ තව තව අහන්න. ඒ කියන්නේ දැන් මේ සමහර සියුම් කරුණු කියවෙන්නේ නැහැ අහන අය ඒ මට්ටමේ නැත්තම්. අය ඕගොල්ලන්ට තේරෙනවනේ මේ කතා කරපු ටික අර සාමාන්‍ය දහම් හොයන සාකච්ඡා කරන තැනක කිව්වොත් ඒගොල්ලන්ට මේක හිතා ගන්න බෑ. හැබැයි මම හිතනවා මේ හැමෝටම දැන් මේක කියනකොට තේරෙනවා කියන එකත් නෙමෙයි. ඒ වුණාට මේ තව කොච්චර අපි සියුම්ම දහම විමසන්න ඕනද කියන එක ගැන අදහසක් එනවනේ. ඒක ලොකු දෙයක්. ඔන්න ඕක තමයි මම කියන්නේ. අර දහම ඇහෙනවා නම් විමසීම මතුවෙනවා. ඔය විමසීම මතුවෙනවා කියන එක තමයි මම කායේ අහන්න ඕන. තව විමසන්න ඕන. ඔන්න ඕක වෙන්නේ නැහනේ අපිට දහම ඇහෙනකොට. මේක හරි වැටෙනවා. මේක එහෙම කියලා අපි ඒ කියන්නේ ඒ බලනකොට එහෙම දාගෙන තියෙනවා අපි දන්නේ නැතුයි. ඒ මේකයි මේක ඒ අපි කොච්චර කිව්වත් අපිට හිතෙන්නේ ඔන්න දැන් වැටුණා ඉතුරු ටික මට තනියෙන් කරන්න බලුවා. ඉතින් එහෙම නෑ. ඇයි මේ බුදුහාමුදුරුවෝ මුළු ශාසනයම කල්යාණ මිත්‍රය මත කියන්නේ? එක්ක බුදුහාමුදුරන්ට වැරදිලා ඈ අපි ඉන්න තත්ත්වේ දන්නේ නැතුව. ඉතින් එහෙම වෙන්න බෑනේ. මාර නිතර මතක් කරන දහම ඇහෙනවා නම් අපේ අවදි වෙන්නේ විමසීම. මොකද බුදු කෙනෙක් පෙන්නන්නේ මේ ලෝකේ කිසිම කෙනෙකුට හොයාගන්න පුළුවන් එකක් නෙවෙයි කියලාම අපි අහලා තියෙනවානේ සම්මා සම්බුදු. ඒතර මිනිස්සෙකුට, දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට, මාරයෙකුට කිසියම්ම කෙනෙකුට ගෝචර නොවුන දෙයක් මේ බුදු කෙනෙක් පෙන්නලා දෙන්නේ. ඒක ඔන්න ඔය දැන් ඔය එහෙම තව අහන්න ඕන කියන තැන මතුවෙන්නේ අන්නේ ශ්‍රද්ධාව. මේක තව මේක අහගන්න ඕන. මට තනියෙන් බෑ කියන එකනේ අපි අනිත් පැත්තට කියන්නේ. ඔන්න ඕක මතුවෙනවා නම් හොඳයි. ඒ ඒකට තමයි මං කියන්නේ ඔන්න දහම ඇහෙන්න පටන් ගන්නවා කියලා. ඒ කියන්නේ අපේ අපේ පැත්තේ වැඩෙන්න ඕන ගුණාංගය වැඩෙනවා. ඉතින් ඒකට තමයි සතුටු වෙන්න ඕන මේ කොහම හොඳයි. හොඳයි. ඒ හැමෝටම ඒ වගේ ගතියක් දැනෙනවා නේද? දැන් මගේ පැත්තෙන් මම හැමතිස්සෙම දැන් මං ඒ දහම් කරුණු අහන්න හරි ආසයි. මොකද මේ මං නොදන්න පැත්තක් පෙන්නනවා. ඒ කියන්නේ ඒ දහම ඇහෙනවා කියන්නේ අන්න ඒ වගේ. ඒකට අපිට තව මේකේ විමසන්න බලන්න දේවල් තියෙනවා. ඒකට ඒ බණ අහන්න විමසන්න සුසුසා පරිපුච්ච. ඔන්න ඒ විමසීම දැන් ප්‍රශ්න කෙලින්. ඒ ප්‍රශ්න කරන ගතිය මතුවෙන වා කියන්නේ දහම ඇහෙනවා. ඒක පේනවද මං ඔය නිතරම කියන්නේ? දහම ඇහෙනවා නම් ප්‍රශ්න මතුවෙන්න ඕන. ඒ කියන්නේ අපි දන්න දේ නෙමෙයි මේ ඇහෙන්නේ. හොඳයි. දේරුවන් සරණයි.
දේරුවන් සරණයිද? මගේ එක එක්කෙනාගේ මානසික මට්ටම වෙනස් නිසා මම ඇත්තටම මේ පහුගිය ධර්ම සාකච්ඡා තුන හතරම බොහෝම අමාරුවෙන් තුන් හතර පාරක් අහලා තමයි යම් කිසි මට්ටමකටවත් තේරුම් ගත්තේ. ඉතින් මට අද උදේ පටන් ගත්ත වෙලේ ඉඳනුත් මට හිතුණා අද එක හරිම වටිනවා, කොහොම හරි තේරුම් ගන්න ඕනේ කියලා. මම ඒකයි ඒ ඉඳින් කළේ. තේරුම් ගන්න ඉතින්
සර් සමාවෙන්න අනේ කරදර කරනවාට ආයේ සමාවෙන්න. සර් එදා අර නවත්තල ප්‍රශ්න කරපු තැනදී සර් මෙහෙම ප්‍රශ්න කරානේ. කොහොමද සර් මගෙන් ඇහුවා හිතනවා කියන එකටත් අජ්ජත්‍ය සටහනක් තියෙනව නේද? සමාධිය කියන එකටත් අජ්ජත්‍ය සටහනක් තියෙනව නේද? එතකොට තව ප්‍රශ්න, මරණය කියන එකටත් අජ්ජත්‍ය සටහනක් තියෙනව නේද කියලා. එතකොට මට දැන් එතන වැරද්දක් තේරෙනව නේ? අහන ප්‍රශ්නෙම වැරදි කියන මට්ටම. ඒ කියන්නේ තියෙන දෙයමයි පේන්නේ කියන අහන ප්‍රශ්නේ විදිහටමයි අජ්ජත්‍ය සටහනක් තියෙනව නේද කිව්වහම අපි ඇත්තටම අපි අජ්ජත්‍යකුත් බාර අරන් අජ්ජත්‍ය සටහන කියන එකෙත් බැහැ ගැනීම එතන තියෙනවමයි. සර් එදා ඒ ප්‍රශ්නේ ගිය සතිය අහද්දී මට උත්තර දෙන්න බැරි වුණා. මට ලාවට තමයි ඒක තේරුනේ. නමුත් මේ අජ්ජත්‍ය තියෙනව අජ්ජත්‍ය සටහනක් තියෙනව කියන එක අදාළම නෑ. මේක සිද්ධියටයි අදාළ කියලා සිද්ධියටත් ගෙනහලා ක්‍රියාව කියන එකේ බැහැ ගැනීමක් දැකලා එතකොට අතනත් මගේ වැරදි. දෙවනි වැරද්ද මේක සමස්ත 360 ක්‍රියාවටයි අයිති කියලා ක්‍රියාව කියන එකෙත් වැරද්ද දකිනවා. එතෙන්ටත් සටහනක් තියෙනවනේ. සකස් කිරීම කියන එකටත් සටහනක් තියෙනවනේ කියන එකත් එතන බැහැ ගැනීමක් පේනවා. පෙවුනට සර් ප්‍රායෝගිකත්වයට මම ධර්ම කරුණු ගැන හිතන්නේ නැහැ. ප්‍රායෝගිකත්වයෙන් මං හිත යමක් මම හිතනවා. ඉතකොට ආයෙත් හිත විසිරෙනවා. හැබැයි ආයෙ උත්සාහයක් දරනවා ප්‍රායෝගිකත්වයෙන් හිතන්න. ඉතකොට හිතනවා කියන එකත් ඒතන වැරද්දක් දන්නවා. නමුත් මං ඒ වැරද්දෙම කරනවා වගේ එකක්. ඉතින් මට තේරෙන විදිහට දැන් මම වටහා ගත්තේ තව දුරටත් ධර්මය අහලා වැරදි හෝ වේවා හරි හෝ වේවා ප්‍රායෝගිකත්වයට හිත තියලා නිරන්තර විමසීමකුත් යෙදෙනවා. නිරන්තර විමසීමක් යෙදෙන කරුණට ප්‍රායෝගිකත්වයෙන් යන ගමන් කල්ලාණ මිත්‍රයාගේ දෙන්නෙක් ඉන්නවා නම් ඒ දෙන්නගේම කල්ලාණ මිත්‍රයාගෙන් ඇහෙන දෙයටත් ඇහුම්කන් දෙනවා. ඒක තමයි සර් කරන්න තියෙන්නේ. කියලා තමයි මම තේරුම් ගත්තේ. සර්ට කෝටි ප්‍රකෝටි වාරයක් අනන්ත අප්‍රමාණ වාරයක් පින් සිද්ධ වෙනවා සර්. දැන් අම්මා තාත්තට පුළුවන් උගන්නලා යහගුණ කියලා දීලා සසරට දාන එකනේ. නමුත් බුදු කෙනෙකුට සහ කල්යාණ මිත්‍රයෙකුට සමස්ත මෝඩකමින් මිදෙන්නේ සර්. ඉතින් අනන්ත අප්‍රමාණ වාරයක් සර්ටත් තලවි හාමුදුරුවන්ටත් පින් සිද්ධ වෙනවා. හැබැයි ඉදිරියටත් ඒ කියන්නේ තාමත් බාලාංශ පන්තියේ හින්දා ඒ සහ ඒ කියන්නේ කල්යාණ මිත්‍ර උපදෙස අවශ්‍යමයි කියන තැන තමයි ඉන්නේ. අනන්ත ප්‍රමාණ වාරයක් පින් සිද්ධ වෙනවා. තෙරුවන් සරණයි සියලු දෙනාටම.
තෙරුවන් සරණයි. දැන් මම කියන්නේ ඉතින් මමත් තාම ඔය බාලාංශින් ඉඳන් මේක හොයනවා. ඒ යන්න ඒ ගතිය තියාගත්තොත් වරදින්නේ නැහැ. අපි කියන්නේ අපි දන්නවා කියන තැනට නෙමෙයි, අපි දන්නේ නැහැ. තව තව අපි දාන්න අහනවා විමසන. හරි. ඒ විදිහට තව තව දහම අහන්න, තව විමසන්න. ඊළඟ සැරම
තෙරුවන් සරණයි සර්. මුලින්ම සර් බොහෝ වින් දෙනවා අපිට මේ ධර්ම කරුණු පහදලා දෙන්න මේ ධර්ම උත්සාහයට. මට මේ පොඩි ගැටලුවක් තියෙනවා සර්. මං හිතන්නේ ආපහු මං ආපස්සට අරගෙනවල කියලා තියෙනවා මේ ප්‍රශ්නේදී. අපි දැන් මේ නිතර කතා කරනවා වියනහක්ක් වෙනවා කියලා. වියනහක්ක් වෙනවා කියලා ඒකත් මට ඇත්තට හරියට පැහැදිලි නැහැ. මොකද්ද මේ වියනහක්ක් වෙනවා කියන එක? විතරක් අපි අර නිත්‍යතාවයකට ගිහිල්ලාද කියන අදහසක් එනවා. සර්ණකලේ කොට පැහැදිලි කළ දෙන්න තෙරුවන් සරණයි.
මට කියපු එක හුනේ නෑ. ආයි කියනවාද?
ඔව් සර්. මේ සර්ට මම ඉස්සලාම පින් දෙනවා අපිට මේ ධර්ම කරුණු කියා දෙනවට. මගේ ප්‍රශ්නේ මම ආපහු මේ සර්ව ගේසරපත් කරලා ආපහු ඉන්නවද කියලා තියෙනවා. මගේ ප්‍රශ්නේ තමයි මේ අපි විතර කතා කරනවා විය නොහැක්කක් වෙනවා කියන එක. මට අතට හරියට පැහැදිලි නෑ මොකද්ද මේ විතර මේ කියන්නේ විය නොහැක්කක් වෙනවා කියන එක. ඒකත් අපි අර නිත්‍ය භාවයේ වැඩක් කියලා තමයි මට තේරෙන්නේ.
අන්න හරි. ඔව්. විය නොහැක්කක් වෙනවා කියන එක නිත්‍ය කරගෙන ඒක තමයි මං අද මේ කියන්න උත්සාහ කළේ ගොඩක්. ඒ කියන්නේ අර කංචි සංකාර නිච්ඡතෝ සමනුපස්සති. ඔක්කොම සේරම ටික අනිත්‍යයි කියලා මොකද්ද එකක් ආය නිත්‍ය කරගෙන. එතකොට එහෙම වුණොත් අර අනුලෝම කන්තියට එන්නේ නැහැ. සම්මත්තන යාමයට එන්නේ නැහැ මේ මගපල ලබන එක නේතන් තානං විච්ඡති කියන කතාව. එතකොට අපි දහම කියලා මෙන්න මේකයි දහම කියලා අපි දන්නේම නැතුව මොකද්ද නිච්ච සංඥාවකට යනවා. ඒකත් අඳුරගන්න තමයි අපි කල්යාණ මිත්‍රව තව තව සුරු කරන්න ඕන. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සර්. අපි දැන් මේ විතර කතා කරනකොට මේ ඉය නොහැක්කක් කියලා කියලා අපි අදහස් කරන්නේ ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න බලන්න සර්.
ඔව් දැන් ඒ ඔය කියන එක දැන් ඔයගලන්ට පේනවද අර පස්ස නිරෝධය කියන තැන? නිරෝධයත් අල්ලගන්න එපා. නිරෝධයත් අල්ලගන්න තැවරෙන්න එපා කියන තැන. අපි දැන් අපි දන්නේ නැතුව නිරෝධය අල්ලගෙන කියලා පේනවද? විය නොහැක්කක් හටගන්නේම නැහැ. ආයේ අර සමුදේ දිහා බලබලා කියනවා මේක විය නොහැක්ක. හැබැයි කරන්න වෙන්නේ ඕකමයි. දැන් ඉස්සෙල්ලා සමුදය කියලා දකින්න තියෙනවා. හැබැයි සමුදය දැක්ම පැහැදිලි වෙන්නේ නිරෝධයේ අවබෝධය තුල. ඒකට ඒකෙත් ආයේ කරන්න දෙයක් ඉතුරු වෙනවා නෙමෙයි මේ ඥානය කියන එක. කරන්න දෙයක් ඉතුරු වෙනවා කියන එක නෙමෙයි ඥානය කියනකොට. එතකොට තමයි අර මැද තැවරෙන්නත් එපා කියන තැන නේද? අර දැන් වෑයම් කරන්නත් එපා කියන එක, ඒක වචනෙන් කියනවට වඩා ඒක සිද්ධ වෙන දෙයක් මේ දැක්ම තුල, ඥානය තුල. තෙරුවන් සරණයි. හැබැයි ඒක මුකුත් නොකර ඉඳීම නෙමෙයි. නොකර ඒක වරද්ද ගන්න එපා.
හැමදේම අජත්ත බහිද්ද ගලප ගලප මේ අපි නිරෝධ ධර්මයක් කියලා එහෙම කිව්වට දැන් ඇත්තටම මේක මේ මෙතනදී අපි දැන් මේ එහෙම එහෙම වුණාම අපි අර ලැග ගන්නවා වගේ වෙනවනේ. එහෙම එහෙම කියන්න ගියාම එතකොට ඒක නිසා දැන් අපි අර දැන් අපිට කනට ඇහෙන දෙයක් හරි අපි මොකක් හරි අරමුණක් ගත්තාම අපේ පංචේන්ද්‍රයන්ට අපි ඒක මේ වෙලාවේ බලන්නත් බැරි කතාව අපි දැනගත්තර දැනුමකින් අපි ඒක එහෙම කරලා අපි මේ ඒක නිරෝධ ධර්මයක් කියලා කිව්වට ඒක අපි ඇත්තයි කියලා අරන් හොයන්න එනව නේද? අපි තුක ඇහැට පේන රූපයක් කියමුකෝ මේ මොකක් හරි එකක්. එතකොට අපි ඒක මේ වෙලාවේ බලන්න බෑ කියන එක අපේ දැනුමෙන් අපි දන්නවා. අපේ යම්කිසි ලෙවල් එකේ ප්‍රඥාවට තේරුණාට අපි එහෙම එහෙම කියලා ඒක අතහැරලා දාලා හරියන්නේ නැහැ. ඒක මේ ඒක අපි බලන්න වෙනව නේද? දැන් මේ ඇතයි කියලා අරන් ඇතයි කියලා අරගෙන රූපේ මෙසේ කියලා අපිට විමසන්න වෙනව නේද?
ඔතන තමයි අර අපි නිරෝධය දැක්කා නැත්තම් මේ දන්නවා කියන්නේ මේ තමන්ව රවට්ට ගැනීම. ඒ ඔතන තමයි අර අවංකභාවය නෑ කියන්නේ. ඒ කියන්නේ සත්‍ය හොයන ගතිය අපේ නැහැ කියන්නේ ඔන්න ඔතෙන්ට.
ඔතෙන්ට
අපි හිතනවනේ දහම ඇහිලා දැනගත්ත දැන් ඔය ඇත්ත නැත කතාව නෑ, අන්ත දෙක නෑ, මේ මේ නිරෝධ බව දැක්කා. ඕක තනිකර බොරුවක් නේ.
ඔව් අනිවාර්යයෙන්ම.
නිරෝධේ නම් ඉන්නේ ජීවත් වෙන්නේ කොහොමද? වෙන්න බෑ.
දැන්
මේ 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 කතා කරන සාකච්ඡාව හරිය ඇහෙනවා කියන්නේම මේක සිද්ධ වෙනවා නෑ කියන්නේ කොහොමද? අපි අවංක නෑ කියන්නේ ඕකයි. සත්‍ය හොයන කෙනා හරිය අවංකයි. අවංක කියන්නේ අර තමන්ට රැවටෙන්නේ. ඒ
අන්න
දැන් අපිට වෙලා තියෙන්නේ අපිටම රැවටිලා.
ඔව්.
ඒ කියන්නේ මං නිරෝධේ දැක්කා කියලා මේ එතෙන්ට, ඒ කියන්නේ මට දහම අවබෝධ වුණා කියලා අපිම රැවටිලා. ඉතින් ඒක මේ දහම ගොඩාක් හොයනකොට කරගෙන යනකොට වෙන දෙයක්. ඒ කියන්නේ දැන් හරියට දහම ඇහුන්නේ නැත්නම් ඒක අතරමං වීමක්ම වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට නිරෝධය, ඒගොල්ලන්ට විමුක්තියක් දැනෙනවා. නිදහස් වීම, නිවන දැනෙනවා. දැනෙනවා කියන්නේ ඒක ආයේ තර්කෙන් විතරක් නෙමෙයි, අත්දකින්න ගන්නට එනවා. ඉතින් එහෙම අයනේ කාලේ අර නිවන කියලා මේ සාක්ෂාත් කරපු අය හිටියේ. ඉතින් ඒකයි ඒ බුදු කෙනෙක්ගේ වටිනකම. මේක අනිත් එක අර අස්සලෝමෙන් අස්සලෝමිට විදින එක ලේසියි කියනවනේ, අපිට කරගන්නවත් බැරි එක. මේ මේක දකින්නට වඩා නේද?
ඔව්.
ඉතින් ඒකයි ඔය කල්යාණ මිත්‍රයාගේ වටිනකම ඔන්න ඔතෙන්දී තමයි මතුවෙන්නේ. අපිට කල්යාණ මිත්‍රයන් ලැබුණොත් අපි නිවන දහම අවබෝධ වුණා කියලා අපරාධේ ලැබුණ අවස්ථාව නැති කරගන්න.
හොඳයි,
තේරුවන් සර.
හරි, තේරුවන් සර.
ඒකට හැම්පිස්සම බලන්න මේ ප්‍රායෝගික අත්දැකීම් අපි මේ මේ ඉවත් වෙනවා කියන්නේ දැන් ඉත මට නම් තියෙන ප්‍රශ්නය දැන් මම මේ මම නැහැ කියන්නේ කොහොමද මේ හොදට ඉඳගෙන ඉන්නවනේ මේ ක්‍රියා කරන්නේ කවුද ඒ ප්‍රශ්නේ එන්න ඕන ඒකට ඒක එක්ක විමසීම අවදි වෙන්න ඕන අපි කොච්චර උතන මම නැහැ කියුවත් ඒක අපිව රවට්ට ගැනීමක් විතරනේ එහෙම වෙන්න බෑ මේ සත්‍ය හොයනවා තව තව එක විමසන්න ඕන අහන්න ඕන කියන ඒ කියන්නේ අර ප්‍රායෝගිකත්වයේ එක ලොකු විමසීමකට එන්න ඕන අපිට වෙන්නේ අපි මුලින්ම ඕකත් වෙන්න බෑ මේකත් නෑ ඕකත් බොරුවක් වියනොහැක්කක් තමයි මට අද මතු කරේ ඒවා ඒ වියනොහැක්කක් නිරෝධ ධර්මයක් අපි අර මැද තැවරිලා කියන එක පේන්නේ අන්ත දෙක නැති කරගෙන මැද අල්ලගෙන කියන පැත්ත. ඒ මං හිතන්නේ මේ එක හැමෝටම උදව්වක් වෙයි තව කීපතරම්. පෙරවන් සරණ.
සබුදුහාමුදුරුවන්ගේ වචන වලින් කිව්වොත් නිවන පිළිබඳ මඤ්ඤණාව කියන තන නේද සර් ඔතන
ඔය ඒක කියන්නේ මඤ්ඤණාව විදිහට පේන්නේ අපි නිවන කියලා මඤ්ඤණාවක් හදාගෙන ඉතින් මඤ්ඤණාව විදිහට පේන්නේ නැත්තේ කාටද අසෘතවත් පෘතජන කියලා තමයි ඉතින් කියන්නේ ඇහිලා නැහැ එහෙනම් මේ ශ්‍රුතවත්භාවය හැතෙන්න තව තව දහම ඇහෙන්න පුළුවන්කම අපේ හැතෙන්න අපේ අර නිහතමානී බව නේද? මෘදු කම්මඤ්ඤතාවය තව වැඩෙන්න ඕන. අපි කොහෙන් හරි අපේ පැත්තට ගලප ගන්න කොහෙන් හරි හදනවා. ඒක අර තණ්හා දැල කියන තණ්හා ජාලිනි. ඒ කොච්චර සියුම් විදිහට මේ දැල එලලද තියෙන්නේ. ගැලවෙන්න බැරිම විදිහ. ඒකයි මම තව තවත් දහම අහන්න විමසන්න.
නෝ හික්මිලා නෑ කියලා මේ පැත්තෙන් බුදුහාමුදුරුව කතා කරනවා. ඉන්න තැන දකිද්දි. එතකොට මේ බුද්ධ ශාසනයේම බුදුහාමුදුරන්ගේ බුද්ධ ශාසනයේම හා පැත්තෙන් කතා කරනවා. කල යුත්ත කළා ජාතිය ෂය කරා බ්‍රහ්මචර්ය වාසයේ නිම වුණා කල යුත්ත කරා මත්තේ කල යුත්තන් නෑ කතං කරණීයන් නාපරං ඉත්තත්තාය පජානාති කියලත් එහෙන් කියනවා. නමුත් එතකොට කලකිරීමක් වෙනවා.
ඒ කාටද තියෙන්නේ? රහතන් වහන්සේට නේද? අපිට නෙවෙයි යා.
ඔව් ඒක තමයි මං කිව්වේ දෙපැත්ත. දැන් අපි ඉන්නේ අරියාණන් හදස්සාවි අස්පුරුෂද සත්පුරුෂ අසුතව පුතජනෝනේ. අසුතව නම් පුතජන මිස සුතව පුතජන කියලා ගන්න නෑනේ.
දැන් මම ඕක දැනෙන්නම තමයි කිව්වේ. දැන් මම දන්නවා ඕක කියනකොට අපිට දැනෙනවනේ නේද? මෙච්චර මේ හොයලා අහලා අහලා ඔන්න එහෙනවා අසෘතවත් පුතජන අපිට මටද වේ කියන්නේ නේද? එතකොට අර හරි දැන් අර පොල්ලෙන් ගැහුවා වගේ නේද? ඒක ඉතින් ඒ මං කියන්නේ ඒක මටත් එක්ක හරි ඒකයි අපි තව තව ඒ දහම අහන්න උනන්දු ඇති කරන්න තමයි ඕක කියන්නේ නැත්තම් අපි දන්නේම නැති මානයක් අපි හදා ගන්නවා ඈ ඒ හැම සාකච්ඡාවෙම පෙන්වන්න හදන්නේ අපි මොනවද දන්නේ කියන තැනනේ ඒකයි මං කියන්නේ කල්‍යාණ මිත්‍යා කියන්නේ ඔන්න ඔතන පෙන්නන කෙනා අපිව බොරුවට සනසලා වැඩන්නේ හරි තව දහම අහන්න ඒක ඉතින් නිකම්ම නෙමෙයිනේ මේ හේතු ඇතුවනේ කියන්නේ ඒකට ඒක ඥානවන්තයා ඒකේ උපරිම ප්‍රයෝජනේ ගන්නවා ඒකට ඒක ඒ බය වෙන්න දුක් වෙන්න කියන කතාවක් නෙවෙයි තමයි මේ අපි ඒ
ඔතන ඉතින් සැනසෙන්න එකකුත් තියෙනවා. ඉතින් කොච්චර අසෘතවත් කිව්වත් අර ශ්‍රද්ධාව පොඩ්ඩක් හරි ඇති වුණොත් ගැළවීම තියෙනවනේ. ඒ හින්දා බය වෙන්න ඕනත් නෑ. ඒ වුණාට අර සෙවීම නවත්තන්න එපා කියන පණිවිඩේ තමයි මන් දෙන්නේ. හොඳයි, තෙරුවන් සරණයි.
ගොඩාක් පින් සර්, තෙරුවන් සරණයි.
මොකද අපිට ශ්‍රද්ධාව නැත්තම් මේ මේ මට්ටමේ සාකච්ඡා කරන්නත් බෑ, දහම අහන්නත් බෑ. දැම්මම පැනලා අයින් වෙනවනේ. දැන් එහෙම වෙන්නේ නෑනේ. ඔච්චර මේ ඇහුණත් අපි අර ඒ ඒ ශ්‍රද්ධාව කියන එකට මේ පිහිටීමක් තියෙනවා. එහෙනම්නේ අපි මෙච්චර අමාරුවෙන් හරි තව තව මේක හොයන්නේ බුදුහාමුදුරන්ගේ දහමම හොයන්න ඕන කියන තැන ඉන්නවනේ. ඒ ඒ ශ්‍රද්ධාව, ශ්‍රද්ධා අධිමුච්ඡති කියන එක. ශ්‍රද්ධාව කියන එක කියන්නේ දහම වැටහුණා කියන එක නෙමෙයි. කියන්නේ දැන් මේක බුදු කෙනෙකුට ඇරෙන්න වෙන කෙනෙකුට කියා දෙන්න බෑ, හොයාගන්න බෑ කියන තැනටනේ අපි යන්නේ. අපිට තේරෙන්නේ නැහැ කියන තැන. ඒ එක ඒ ශ්‍රද්ධාවමයි මතුවෙන්නේ. එහෙනම් දහම වැටහුන් නැතුවට ඒක ලොකු ගැටලුවක් නෙමෙයි. මොකද ඒ ශ්‍රද්ධාවට දැස්සොත් ඒ මාර්ගේ දිගටම යනවා. හරි. එතෙහිම තර පොට හිත සනසන්නත් ඒ වගේ පැත්තකුත් තියෙනවා. ඈ හොඳයි, පෙරවන් තරණ.
පොඩි දෙයක් මතක් කරාට කමක් නැද්ද සර්? අර චංකී සූත්‍රයේ සර් මං ඒක ඊයේ බල සජ්ජායනා කරද්දී මට හිතුනේ ඒකේ කියලා තියෙනවනේ සුතවා ධම්මං ධාරේති ධම්මානන්දතානං අත්තං උපපරික්කති අත්තං උපපරික්කතෝ ධම්මා නිච්ඡානක්ඛමන්ති ධම්මා නිච්ඡානක්ඛන්තියා සති චන්දෝ ජායති තන්දජාතෝ උස්සහති උස්සහිත්වා තුලහති තුලහිත්වා පදහති පහිතත්තා සමානෝ කායේන චේව පරම සත්‍යං සච්චිකරෝති ගගාමේ. ඊට පස්සේ කියනවා පඤ්ඤාය අත්තිවිජ්ජති පස්සති එත්තාවතානුකෝ සත්‍යානුබෝධී හෝති කියලා. ඊටකොට ආය බුදුහාමුදුරුව කියනවා නතේවතාව සත්‍යානුපත්ති හෝති කියලා. තාම සත්‍ය සත්‍යානුපත්ති හෝති කියලා ඒ සේනමත් කියලා කියනවා තාම නෑ සත්‍යානුපත්ති හෝති කියලා. ඊටකොට ඉන්න මට්ටම මේ ඒ ඔය සර් කිව්වට සැනසෙන්න පුළුවන් කියලා එහෙම සැනසෙන්න පුළුවන් මට්ටමකුත් නෙමේ වගේ හිතෙනවා සර්. අර තමන් තමන්ටම රැවටෙන්නෙත් නෑනේ. දැන් රැවටිලා රැවටිලාමත් එහෙම එහෙකුත් තේරෙනවා. ඉතින් වෙන කරන්න දෙයක්වත් නැහැ. ඉතින්
ඔය එක මට මේ සමහර තැන් ඇහුන්නේ නැහැ මේ ප්‍රශ්නේ හරියට. ඔව්, අර ඒ චංකී සූත්‍රේ කියන එකත් එක්ක කිව්වේ නේද?
ඒ සේරම කියලා සර් බුදුහාමුදුරුව කියනවා න තේව තාව සත්‍යනුපත්ති හෝති කියලා. තාම සත්‍යයට පත්ුනේ නැහැ කියලා කියනවා අන්තිමට.
අන්න හරි. ඒවා ඒක තමයි. ඒක තමයි. ඒ අර ටික ඉක්මවා ගියත් ඒ තමයි. ඒ මට්ටමනේ අර දහම ඇහිලා යොමු වෙන මට්ටම. ඒකත් එක්ක තව සිද්ධ වෙන දේවල් තියෙනවා. හරි.
ඔව් එතන මට ආපු ප්‍රශ්නේ මේක ප්‍රඥායෙන් විනිවිද දකි කියලා කියලා සත්‍යානුබෝධී හෝති ප්‍රඥායෙන් විනිවිද දකින මට්ටම කියලා ආය කියනවා නැතේව තව සත්‍යානුපත්ති හෝති. තාම සත්‍ය අවබෝධය වුන්නේ නැහැ කියලා. එතකොට සර් අපි ඉන්න මට්ටම මේ බාලාංශේ මට්ටම තමයි බුදුහාමුදුරුව මේ කියන්නේ ඉතින්. දැන් ඔළුව කැරකෙවෙන්න කොච්චර කල්පනා කරලත් මේිට වැඩි කල්පනා කරගන්නත් බැයි නං. ඉන්නේ මෙතන නං. එතකොට ආයේ බුදුහාමුදුරුව කියනවා නැතේව තව සත්‍යානුපත්ති හෝති කියලා. තෙරුවන් සරණයි.
ඔව් ඒක තමයි. ඉතින් අපි මං කියන්නේ අර අපිට දහම ඇහෙන මට්ටමට එන්න කොච්චර දේවල් කරන්න තියෙනවද? අපේ පැත්තේ කොච්චර වැඩෙන්න ඕනද? ඒක අර දැනුම ගන්න එක නෙවෙයි. ඊට වඩා වෙනස් පැත්තක් අපේ හැදෙන්න ඕන. අර අපේ අදහස් දාන්න නැති මට්ටමටම එන්න අපිව අසරණ වෙන්නම ඕන. අපිට ඒක නිකන් බලෙන් ගන්න පුළුවන් එකක් නෙමෙයි. හොයලා හොයලා සිද්ධ වෙන දෙයක්. ඒ දහම අහන්න ඕන, ඒකට අනුව විමසන්න ඕන, ඒක දිගටම කරන්න කියන්නේ ඒකයි. ඒකේ ඒ විදිහට අපි එක තව තව ඒකේ යෙදෙන එක. ඉතින් ඕවයින් පේන්නෙම මේකේ අර සියුම් භාවය. හැබැයි සියුම් භාවය කියන්නේ අපි අර හිතන විදිහ වෙනස් වීම වෙන්නේ නැහැ. කෝණය වෙනස් වෙන්නේ නැහැ. කෝණය වෙනස් වෙන්න නම් දහම ඇහෙන්න ඕන. දහම ඇහෙන්න නම් අපේ අදහස් නොදා අහන මට්ටමකට එන්න ඕන. එතකොට ඒ මට්ටමට එන්න අර අපේ පැත්තේ ඉතින් මේ මේවා විමසනකොට හොයනකොට අපේ ටිකෙන් ටික ඒ ගතිය තමයි වැඩෙන්නේ. ඒක අපි අර බම දන්නවා කියන එකට වඩා අපි මේක කොහොම හරි අහන්න තව තව යමු වෙනවා. ඒකත් එක්ක දැන් ඕකේ අර ඕන ඕවත් එක්ක තමයි අර මේ ගැඹුරු සූත්‍ර ශුන්‍යතා පටියත සූත්‍ර කියන්නේ දැන් චූල ශුන්‍යත සූත්‍රේ ඒ වගේ සූත්‍ර අහන්න මට්ටමකට අපේ මනස දියුණු වෙනවා. නැත්නම් ඒවා ඇහුවා කෙව්වට අර ඇහෙන්නේ නැහැ කියන්නේ. ඒවයි කොච්චර සියුම් කරුණු මතු කරනවද? අර සාමාන්‍ය මනසකට දකින්න හරි අමාරු. අපේ අර දරත භාවය කියන එක. ඒ කියන්නේ කොච්චර අපේ දැඩි බවක් තියෙනවද? ඒක එක්ක මේ දහම දකින්න බෑ. දරත භාවය පොඩි පොඩි වචනවල කොච්චර සියුම් ගතියක් තියනවද කියන්නේ. හරි. හොඳයි. තෙරුවන් සරණයි. මම හිතන්නේ අපි මේ එතන අවසන් කරමු. මම මෙච්චර වෙලා හරි සාකච්ඡා පවත්වන්න ලැබුණ එකත් ලොකු දෙයක්. මේ මේ සාකච්ඡා පවත්වගෙන යන්න ඒ උදව් උපකාරී කරන හැමෝටම අපි පුණ්‍යානුමෝදනා කරමු. ඔවුන් නිසා තමයි අපිට මේ අවස්ථාව ලැබුණේ. ඒ වගේ මේ සාකච්ඡා වලට සවන් දෙන යම් කිසි දේවතාවන් වහන්සේ නමක් ඉන්නවා නම් අපි කරපු සියලුම පින් අනුමෝදන් වෙන්න, දිවයිසුරු වැඩි දියුණු වෙන්න, සතුටටපත් වෙන්න, උතුම් ධර්මාවබෝධයේ පිණසම හේතු වාසනා වෙන්න, ඒ සතුටටපත් වෙන දේවතාවන් වහන්සේලා අපිට යම් කිසි මෙලෝ වශයෙන් දුකක් කරදරයක් බාධකයක් නරකක් අපල උපද්‍රවයල් ලෙඩදුවස් සොර සතුරු උපද්‍රවයක් ස්වභාවික උපද්‍රවයක් අපිට හරි අපේ පවුල්වල අයට හරි කිසියම්ම කරදරයක් වෙන්න තියෙනවා නේ. ඒ සෑමකින් අප ආරක්ෂා කරන්න තව තවත් දහම අහන්න පරිසරයේම සකස් කරලා දෙන්න, කල්යාණ මිත්‍රව ඇසුරු කරන්න, දහම ඇහෙන්න, දහම විමසන්න අවශ්‍ය පරිසරය අපිට සකස් කරලා දෙන්න කියලා අපි දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. හැමෝටම දහම් අවබෝධ කරන්න හැකියාව වැඩි වෙන්න, ඒවා ඇහෙන්න යොමු වෙන්න අවස්ථාව ලැබෙන්න, හේතු වාසනා වෙන්න කියලා අපි අදටත් අවසන් කරමු. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සිල් දෙනාටම.